මීළඟට ගරු ශාන් සේමසිංහ මැතිතුමා.
ගරු මූලාසනාරුවට මන්ත්‍රීතුමනි, මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කරපු ගැසට් නිවේදන කිහිපයක් පිළිබඳව විවාදයට ලක් වෙන අවස්ථාවේ අද පාර්ලිමේන්තුව තුළ ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදු කරා. විශේෂයෙන්ම අනුර කුමාර දිසානායක මැතිතුමා මේ අවස්ථාවේ නැහැ. එතුමා අද මේ රට වැටිලා තියෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා රජය අරගෙන යන ක්‍රියාමාර්ග විවේචනයකට ලක් කරා. හැබැයි ගරු මූලාසන අනුර මන්ත්‍රීතුමනි, අපි දකින්නේ බොහෝ මැතිවරණ වේදිකාවලත්, එවැගේම මේ පාර්ලිමේන්තුව තුලත් පවතින ක්‍රමය පිළිබඳ විවේචනයක් එල්ල වුණාට අද ජනතාව මුහුණ දෙන පීඩනයෙන් ජනතාව මුදවා ගැනීම, ඒ වගේම අනාගතය වෙනුවෙන් රට අරගෙන යාම පිළිබඳව විකල්ප යෝජනාවලියක් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි කිසිදු අදහස් දක්වන රජයට සම්බන්ධ වෙලා නැති මහජන නියෝජිතයන්ගෙන් ආවේ නැහැ. මේ තත්ත්වය පිළිබඳව අපි මාස ගණනක් විමසීමක් කරනවා. විමසීමක් කරන්නේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මීට වඩා ගැළපෙන ක්‍රමවේදයක් තියෙනවනම් ඒ ගැළපෙන ක්‍රමවේදය පිළිබඳව අවධානය යොමු කරලා ඒ යෝජනාවලිය පිළි අරගෙන කටයුතු කරන්න. හැබැයි විවේචනය පමණයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, හැමතැනම පාර්ලිමේන්තුවේත් පාර්ලිමේන්තුවෙන් එළියෙත් මැතිවරණ වේදිකාවලත් කතා කරන්නේ. එයින්ද අපිට පේන්න තියෙන කාරණය තමයි මේ වගේ ආර්ථික අවපාතයකට රටක් ලක්ුණාම ඒකට ගෝලීය වශයෙන් බලපාපු හේතු තියෙනවා වගේම වසංගත තත්ත්වයන් නිසා බලපාපු හේතු තියෙනවා වගේම යම් යම් වැඩපිළිවෙළවල් අත්හදා බැලීම තුලත් හේතු වෙච්ච කාරණා තියෙනවා. එතකොට රජයක් වැඩපිළිවෙළක් අරගෙන යද්දී ඒ තත්ත්වයට තමන්ගේ දේශපාලන මතය මොකක් වුණත් ඒ මතය මාස කිහිපයකට පසකලා රටේ ජනතාව වෙනුවෙන්, මොකද මේකෙදී පීඩාවට පත් වෙලා ඉන්නේ රජයට සහයෝගය දක්වන ජනතාව විතරක් නෙවෙයි, සහයෝගය දක්වන, නොදක්වන, විවේචනය කරන, උද්ඝෝෂණ කරන, අරගල කරන මේ සියලු දෙනාම මේ ආර්ථික පීඩාවට ලක් වෙලා තියෙන්නේ. එහින්ද අද රටේ අවශ්‍යතාවය මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, රට වැටිලා තියෙන තැනින් ගොඩ ගැනීම මිසක් තමන්ගේ දේශපාලන මතය වෙනුවෙන් තමන්ගේ දේශපාලන මතය ස්ථාවර කර ගැනීම වෙනුවෙන් අදහස් දැක්වීම නෙවෙයි. ඒක කිසිසේත්ම විසඳුමක් වෙන්නේ නැහැ. අද ගරු කාර්ය සභා සභාපතිතුමනි, මේ අසීරු කාල පරිච්ඡේදය තුල රජය කරගෙන යන වැඩපිළිවෙලක් හඳුන්වා දෙන්න යන ප්‍රතිසංස්කරණ පිළිබඳවත් හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණ පිළිබඳවත් පැහැදිලි කිරීම මේ ගරු සභාව තුලත් ඉම්පිටතක් සිදු කරලා තියෙනවා. ඒ කියපු දෙයට පරිබාහිරව අපි කටයුතු කළා නැහැ. ඒ ප්‍රතිසංස්කරණ කිරීමේ අවශ්‍යතාවය මොකද්ද කියන එක අපි කිව්වා. එකක් තමයි විශේෂයෙන්ම අත්‍යවශ්‍ය වියදම් වෙනුවෙන් දැරීම වෙනුවෙන් රජය ආදායම උත්පාදනය කර ගැනීම. ඒකෙදි ඇතිවෙන තත්ත්වය වේදනාකාරී බව අපි පිළිගන්නවා. හැබැයි මේ වේදනාකාරී බව තුළ අපි කටයුතු නොකරොත් කෙටි කාලීනව දීර්ඝ කාලීනව ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ රටේ තත්ත්වය ඉතාම බරපතල දැනකට තල්ලු වෙනවා. අදටත් අපි මේ බරපතල දැනින් එළියට සම්පූර්ණයෙන් ඇවිල්ලා නැහැ. සාවර වීමක් ආර්ථිකයේ තියෙනවා. මීට මාස 10කට කලින් තිබ්බ තත්ත්වය පිළිබඳව අමතක කරලා කතා කරන්න එපා. ඒ තැනට අරගෙන යන්න මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කැමතිද? රට මේ තැනින් රට එතෙන්ට අරගෙන යන්නේ නැතුව රට නැවත ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කරලා අද රටේ ජනතාවට තියෙන අපහසුතා දුක් විඳින ජනතාවෙන් මුදවා ගැනීමේ වගකීම තියෙන රජයට විතරක්ද මේ පාර්ලිමේන්තුවේ අනික් මහජන නියෝජිතයන්ට වගකීම නැද්ද? වගකීම තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. එයින්ද මේ ගෙන යන වැඩපිළිවෙලට විකල්ප ක්‍රමවේදයක් තියෙනවනේ, පිළිගත හැකි විකල්පයක් තියෙනවනේ. නන්දොඩවන් නැතුව පිළිගත හැකි විකල්පයක් තියෙනවා නම් අපි ඒවා පිළිබඳව සලකා බැලීමට සූදානම්. ගරු මූලාශ්‍රානුර මන්ත්‍රීතුමනි, එකක් අද අත්‍යවශ්‍ය සේවාවන් සපයන්න අවශ්‍ය පරිසරයේ රටේ ගොඩනැගිලා තියෙනවා. ඉන්ධන ටික QR ක්‍රමවේදයට වුණත් අද සාධාරණ බෙදාහැරීමක් සිදු වෙනවා. මේක කළ හැකි හොඳම ක්‍රමවේද නෙමෙයි. හැබැයි පවතින තත්ත්වය තුළ කළ හැකි විකල්ප ක්‍රමවේදයක්. රටේ මහා ඛේදවාචකයක් බවට පත්වෙච්ච පොහොර ප්‍රතිපත්තිය වෙනස් කළා. 70%කට වඩා ගොවි ජනතාවට තමන්ගේ ජීවිකාව කෘෂිකර්මාන්තය අරගෙන යන්න අවශ්‍ය පොහොර ටික බෙදාහැරීම සිදු කර, ගෑස් ටික බෙදාහැරීම සිදු වෙනවා පෝලිම් නැතුව. විදුලිය කප්පාදුව පැය 12කට ගියා. අද විදුලි කප්පාදුව පැය 2ක විතර කාලයකට ආසන්න වෙලා තියෙනවා. එතනින් එහාට කප්පාදුව වැඩි නොකරන්න අවශ්‍ය වැඩසටහන අද ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එයින්ද මාස 10කට කලින් මේ රටේ තිබ්බ තත්ත්වය අමතක කරලා අදහස් දැක්වීම සුදුසු නෑ වගේම ඒතනට අරගෙන යන්න නැවත කටයුතු කළොත් ගරු මූලාශ්‍රනාරූඪ මන්ත්‍රීතුමනි, රටේ ඛේදවාචකයක් නිර්මාණය වෙනවා. එයින්ද තමයි අසීරුවෙන් මේ ප්‍රතිසංස්කරණ කරන්නේ. අපිට පේනවා රට යාන්තම් නැගිටීමක් සිදුවෙන අවස්ථාවක නැවත රට අස්ථාවර කරන්න කිසියම් කණ්ඩායමක් කටයුතු කරනවා. ගරු මූලාශ්‍රනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ රටේ COVID-19 වසංගත තත්ත්වයත් එක්ක සංචාරක ව්‍යාපාරයේ ඉපැයීම් ඇමරිකානු ඩොලර් මිලියන 200ට වඩා අඩු වුණා. 2018 ඇමරිකානු ඩොලර් බිලියන 4.8ක ඉපැයීම් සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් මිලියන 200කට වඩා අඩු වුණා. හැබැයි ඒ අසීරු කාල පරිච්ඡේදය පසු කරලා ඒ තුළ වක්‍රව ඍජුව ආදායම් උත්පාදනය කරන ජීවත් වන කණ්ඩායම්වල ජන ජීවිතය නැවත ගොඩනැගීම ගැන එන අවස්ථාවේ අපිට පේන්න තියෙනවා අද නැවත රට අස්ථාවර කරන්න කණ්ඩායමක් කටයුතු කරනවා. අද වෙනකොට ගියා විශේෂයෙන්ම 2021 අවුරුද්ද ඩොලර් බිලියන 1.1ක් සංචාරක ඉපැයීම් අරගෙන ආවා. ගරු මූලාශ්‍රනාරූඪ මන්ත්‍රීතුමනි, මේක හොඳ ප්‍රවණතාවයක්. විශේෂයෙන්ම මෙන්න මේ ප්‍රවණතාවයන් වලට බාධා කරන්න එපා. ලංකාව 2023 අවුරුද්දේ සංචාරය සඳහා සුදුසුම රටවල් 24න් එක රටක් බවට ලෝකය නිවේදනය කරද්දී මෙන්න නැවත මේ ස්ථාවරභාවය අස්ථාවර කරන්න කණ්ඩායම් කටයුතු කරනවා. මේ පිළිබඳව සුභවාදීව දකින්න රට තමන්ට උද්ඝෝෂණය කරන්න, තමන්ට විරෝධතා දක්වන්න, තමන්ට හොඳ ජන ජීවිතයක් අරගෙන යන්න, අසීරුතාවලින් තොර ජන ජීවිතයක් අරගෙන යන්න රටේ ස්ථාවරභාවයක් ආර්ථිකමය වශයෙන් අවශ්‍යයි. ඒ ස්ථාවරභාවයට බාධා කිරීම කවුරු හරි විශ්වාස කරනවා නම් තමන්ගේ මේ රටේ ජන ජීවිතය සාර්ථක කරන්න හේතුවක් වෙනවා කියලා ඒක හේතුවක් වෙන්නේ නැහැ. විනාශයකට තවදුරටත් මුල පිරීමක් බවට පත් වෙනවා. විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ දැන් ඒ ප්‍රේෂණ ප්‍රමාණය ක්‍රමානුකූලව වැඩි වෙනවා. මේ විදේශගත ශ්‍රමිකයන් ඇයි ගරු නියෝජ්‍ය කතාන ගරු මූලාශ්‍රනාරූඪ මන්ත්‍රීතුමනි මේ රට මූලික වශයෙන් ආර්ථික අර්බුදයට ගියේ? මූලික වශයෙන්ම ආර්ථික අර්බුදයට ගියේ අපේ සංචිත ප්‍රමාණය අඩු වෙලා අපේ රටේ විදේශ විනිමය හිඟය නිර්මාණය වී. මේ විදේශ විනිමය හිඟය නිර්මාණය වුණාම මොකද කරේ? විදේශගත ශ්‍රමිකයන්ට බලපෑම් කරා විවිධ ප්‍රචාරණ කටයුතු වලින් පරිවිඩ දුන්නා විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ටික එවන්න එපා කියලා. එතකොට එකක් රටේ හිඟයක් පවතිනවා. එක පැත්තකින් දේශපාලන කණ්ඩායමක් ගිහිල්ලා එවන්න එපා කියලා බලපෑම් කර ඒ ඇති වෙච්ච ඉල්ලුම සහ සැපයුම අතර ඇති වෙච්ච පරතරය තුන වෙනමම කළු වෙළඳපොළක් නිර්මාණය වුණා. වෙනමම ගරු මන්ත්‍රීතුමනි කළු වෙළඳපොළක් නිර්මාණය වුණා. එතකොට මේ කළු වෙළඳපොළ පවත්වාගෙන යන්න අවශ්‍ය පදනම දේශපාලන කෝණකින් බලලා දිගින් දිගටම ඒ විදේශ විනිමය ගලා එම් ටික අවහිර කරන්න දේශපාලන වශයෙන් කටයුතු කරා. දැන් ගරු කතානාගරු මූලාසන අරූඪ මන්ත්‍රීතුමනි මේ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගිය මාස 5ක 6ක කාලය ගත්තොත් ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වෙලා ඒ වගේම මුදල් අමාත්‍යාංශය මැදිහත් වෙලා මුදල් ප්‍රතිපත්තිය තුලත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය තුලත් අරගත්ත තීන්දුව తీරන තුල අද අපහසුතා තිබුණට මේ කළු වෙළඳපොළ වැඩියෙන් ගෙවන ප්‍රීමියම් එක ක්‍රමානුකූලව අඩු වෙලා තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම අඩු වෙන්න පටන් ගන්න ගරු මුලාසිරාඩුගේ මන්ත්‍රීතුමනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලැබිලා අපිට විදේශ විනිමය ඉපයීම් සඳහා ගලා ඒම් සඳහා අපිට තියෙන වෙනත් අවස්ථාවන් භාවිතා කරන්න හැකියාව ලැබුණාට පස්සේ දැන් බලන්න අද හර්ෂ මන්ත්‍රීතුමා කතා කරා මම සතුටු වෙනවා එතුමල්ලා මේ රටේ දිළිඳු ජනතාව වෙනුවෙන් රජය ලබා දෙන සහයෝගය සහ ඒ ක්‍රමවේදය වඩා සාර්ථකව සාධාරණව ලැබිය යුතු කණ්ඩායම් වෙනුවෙන්ම ලබා දීම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තියත් එක්ක රජයේ මතයත් එක්ක එකතාවය පළ කිරීම ගැන. ඒ වගේම අපි අනික් පැත්තෙන් දැක්කා මේ රටේ මූල්‍ය ස්ථාවරත්වයක් ගොඩනැගීමට පටන් අරගෙන තියෙන අවස්ථාවක දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව දිගින් දිගටම මේ පාර්ලිමේන්තුව රැස් වෙන අවස්ථාවන්වලදී කතා කරනවා. ගරු මූලාශ්‍ර අනුරුද්ධ මන්ත්‍රීතුමනි මේ තුල රටේ අස්ථාවර භාවයට සහ ජනතාව තුළ දෙන සැකය දිගින් දිගටම වැඩි කරනවා. අපි ආර්ථික අර්බුදයක ඉන්නේ. කවුරු හරි කෙනෙක් බලාපොරොත්තු වෙනවනම් මේ පවතින අර්බුදය තුළ සාමාන්‍ය පරිදි සියලුම කටයුතු කරන්න පුළුවන් කියලා ඒ කෙනා මේ පවතින තත්ත්වය පිළිබඳ විශ්වාසයක් අවබෝධයක් නැතුව කටයුතු කරන කෙනෙක්. ඒ හින්දා ගරු මුලාසන අරූඪ මන්ත්‍රීතුමනි මම නැවතත් අවධාරණය කරනෝ මේ රටේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව රජය කිසිදු ආකාරයක තීරණයක් අරගෙන නැහැ. මේක දිගින් දිගටම මේ ප්‍රකාශය මම කරද්දිත් මහ භාණ්ඩාගාරයේ මුදල් අමාත්‍යාංශ මහ බැංකුව මේ විදේශීය ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණය කෙරෙහි අවධානය යොමු කළ කටයුතු කරද්දී අපේ ණය හිමියන් අපිට සුබවාදීව ලංකාවේ මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට සහයෝගය දක්වද්දී දේශීය වශයෙන් අද ව්‍යාකූලභාවයක් නිර්මාණය කරන්න උත්සාහයක් දරනවා. මං හිතන්නේ ඒක සාධාරණ නැහැ. අපි කළ යුත්තේ මීට වඩා ස්ථාවරත්වයක් වෙනුවෙන් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම. ඒ කියන්නේ හංගල කටයුතු කිරීම නෙවෙයි, කෙරීගෙන යන සත්‍ය වැඩපිළිවෙළ අදහස් දක්වීම. සත්‍ය වැඩපිළිවෙළට කිසිම සහයෝගයක් නොදෙන තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් යම් යම් කණ්ඩායම් අදහස් ප්‍රකාශ කරනවා නම් ඒක මේ තියෙන තත්ත්වය තුළ රටේ ජනතාවට සහ රටට කරන්න පුළුවන් ලොකුම හානිය කියන එකත් ගරු මූලාසන අරූඪ මන්ත්‍රීතුමනි මම ඒක කියන්න ඕනේ. එහිඳ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයක් පිළිබඳව ට්‍රෙෂරි බොන්ඩ්ස් ට්‍රෙෂරි බිල්ස් වල මැචියුරිටි එක්ස්ටෙන්ෂන් එකක් පිළිබඳව ඉන්ට්‍රස්ට් ඇජස්ට්මන්ට් එකක් පිළිබඳව කිසිදු තීරණයක් රජය මේ වනතෙක් අරගෙන නැහැ. එහිඳ අපේ ප්‍රධාන ඉලක්කය තියෙන්නේ ද්විපාර්ශ්වික ණය හිමියන් එක්ක දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපෙන් බලාපොරොත්තු වෙන මේ ෆයිනෑන්ෂියල් ඇෂුරන්සස් ටික ලබා ගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සහ වැඩසටහන ක්‍රියාත්මක කිරීම. අද ගරු මූලාසන අරූඪ මන්ත්‍රීතුමනි මේ රටේ ජනාධිපතිතුමා සහ එතුමාගේ කාර්ය මණ්ඩලය මුදල් අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය මහ බැංකුව සහ මහ බැංකුවේ කාර්ය මණ්ඩලය මේ සියලුම දෙනා එවැගේම අපේ රටේ තව විසඳිය යුතු ප්‍රශ්න පිළිබඳව ඒ මැදිහත් වීම කරන අමාත්‍යාංශ සහ නිලධාරීන් මේ සියලුම දෙනා දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය අරගෙන රට යථා තත්ත්වයට ස්ථාවරත්වයට පත් කරන්න අවශ්‍ය වැඩ කටයුතු ටික කරන්න. අද ඒ වගේ සුබ ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා ගරු මූලාසන අරූඪ මන්ත්‍රීතුමනි. මේක පිළිබඳ කොච්චර සකසංකා නිර්මාණය කරා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපි පිළිගන්නේ නැහැ. අපේ රජයේ ස්ථාවරත්වය පිළිබඳව ගැටලුවක් තියෙනවා, ඒ හින්දා පිළිගන්නේ නැහැ. විශේෂයෙන්ම ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වෙච්ච මේ රටේ දේශපාලන වශයෙන් අධ්‍යක්ෂකම් තියෙන දේශපාලඥයන් පවා මේ තත්ත්වය ප්‍රකාශ කරා. මම දැක්කා මහාචාර්ය ජී.එල්.පී. රිස්පතිතුමත් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිදු සහයෝගයක් ලංකාවේ රජයට ලබා දෙන්නේ නැහැ කියලා මේ දින කිහිපය තුළ ප්‍රකාශනිකුත් කරා. මේ සියලු අපහාසාත්මක ප්‍රකාශ, මේ සියලු වැරදි ප්‍රකාශ, මේ දේශපාලන කෝණකින් බල්ල කරපු ප්‍රකාශ, මේ සියල්ල අපි ඉවසාගෙන රජයක් හැටියට ඉන්නේ ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි, අවසාන ප්‍රතිඵලය මේ රටේ ස්ථාවරත්වය සහ ආර්ථික යහපත වෙනුවෙන් අනාගතය වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලැබිලා ඒ හරහා ලැබෙන සහයෝගය තුළ අපේ රජයේ වැඩපිළිවෙල සහ රටේ වැඩපිළිවෙල තුළ ආර්ථිකය ශක්තිමත් කිරීම. එයින්ද අපිට ලබා දෙන්න පුළුවන් හොඳම පිළිතුර තමයි මෙන්න මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම. ඒ හින්දා තමයි ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි මේ මත ප්‍රකාශ වුණාට ඒ වගේන් සැලෙන්නේ නැතුව අපි මේ වැඩ කටයුත්ත රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් මහන්සි වෙලා කටයුතු කරන්නේ. ඒ හින්දා අපි රට ගොඩනැගීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඒ වගේම එහි ඇති වෙලා තියෙන වේදනාත්මක තත්ත්වය පිළිබඳවත් අපි අවබෝධයෙන් කරනවා. ඒක අපි අවබෝධ කරගෙන ඉන්නේ. ඒක අවබෝධයක් ඇතුව කටයුතු කරන්නේ. ඒ හින්දා ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම බුද්ධි ගලණය පිළිබඳව අද පාර්ලිමේන්තුවේ කතා කරා. මේ බුද්ධි ගලණය නවත්තන්නේ කොහොමද කියලා යම් කිසි කෙනෙක් ප්‍රශ්න කරොත් මේකට තියෙන උත්තරය තමයි රට ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වෙලා රටේ තරුණ සහ තරුණ කණ්ඩායම් වලට බලාපොරොත්තු සහගත රටක් නිර්මාණය කිරීම. ඒකට දුර්වල ආර්ථිකයක් එක කටයුතු කරන්න බෑ. එහිද ආර්ථිකය ශක්තිමත් කිරීම අනිවාර්යම කාරණයක් ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි. මෙන්න මේ වෙනුවෙන් තමයි රජය කටයුතු කරන්නේ. මේක අසීරු කාර්යයක්. මේක ඉතාම අසීරු කාර්යයක්. අපි 2022 අවුරුද්දේ අවසාන මාස 6 ගත්තොත් අපිට ආදායම හැටියට ලැබුණේ රුපියල් බිලියන 165.5යි. හැබැයි අපිට වියදම් තිබ්බා. එකක් තමයි අනිවාර්ය වශයෙන් මේ වැටුප් ගෙවීම, සුබ සාධන දීමනා ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවීම. අනිකුත් වියදම් දිහා බැලුවහම අපිට තිබ්බා ඒ වගේම ණය ගෙවීම, පොලිය සහ වාරික ගෙවීම්. මොකද අපි ද්විපාර්ෂික වශයෙන් ණය ගෙවීම తాවකාලිකව අත්හිටෙව්වට අපි බහුපාර්ෂික ආයතන සහ ඒ කණ්ඩායම් වෙත ණය ගෙවීම සහ පොලිය ගෙවීම සිදු කරනවා. අපිට මේ මාස 6ට වියදම තිබ්බා රුපියල් බිලියන 2695.2. අපිට ඩෙෆිසිට් එකක් එනවා, හිඟයක් එනවා. අපිට හිඟයක් එනවා රුපියල් බිලියන 1629.7. එතකොට කොහෙන්ද අපි මේ මුදල් ප්‍රමාණය සපය ගත්තේ? මහ බණ්ඩාගාරේ. විශේෂයෙන්ම දේශීය වෙළඳපොළට ගිහිල්ලා දේශීය වෙළඳපොළෙන් අරමුදල් රැස් කළා තමයි සපය ගත්තේ. මේ වගේ දේශීය ණය කළමනාකරණය පිළිබඳව අසත්‍ය ප්‍රකාශ දිගින් දිගටම සිදු කිරීම තුළ මොකද වෙන්නේ? මහ බණ්ඩාගාරයට සිදු වෙනවා මේ හිඟය පියවා ගැනීම සඳහා 30%, 32%, 33%ක් වගේ ඉහළ පොලිය අනුපාතයන් තුළ මූල්‍ය පහසුකම් ලබා ගන්න. ඒ වගේ වාතාවරණයක් නිර්මාණය කරලා අනිත් පැත්තෙන් කියනවා පොලිය අනුපාතයන් අඩු කරන්න කියලා. එහිඳ විවිධ උපක්‍රම භාවිතා කිරීම තුළ අද අපේ උද්ධමනය අඩු වෙලා තියෙනවා. උද්ධමනය අඩුවීම රටක් හැටියට ගත්ත ක්‍රියාමාර්ග තුළ විශාල ජයග්‍රහණයක්. හැබැයි උද්ධමනය 60%ක තිබීම අපි රජය හැටියට සතුටු වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය මේක තව දුරටත් අඩු කර ගැනීම. එහිඳ ගරු මන්ත්‍රීතුමනි අවසාන වශයෙන් මම දැක්කා දිගින් දිගටම මේ මැතිවරණය පිළිබඳව කතා කරනවා. මම එක ඉල්ලීමක් විපක්ෂයේ අපේ ගරු මන්ත්‍රීතුමාගෙන් ඉල්ලීමක් කරනවා. අපේ පාර්ලිමේන්තුවේ හිටපු අහිංසකම මන්ත්‍රීතුමා අරගලය සිද්ධියේදී ඝාතනයට ලක් වුණා. අමරකීර්ති අතුකෝරළ මැතිතුමාව ඝාතනය කළා. ඒ වගේම සියලු දෙනාගේම වගේ දේපල විනාශ කරා. ඒ ඇතිවෙච්ච පීඩනයෙන් ඒ පවුල් වල අය තාම එළියට ඇවිල්ලා නැහැ. හැබැයි අපිට පේන්න තියෙනවා මේ දේපල විනාශ කරපු ගිනිපත් කරපු මේ මිනිමැරුම් වලට ඝාතනයන් වලට අනුබල දීපු කණ්ඩායම් විපක්ෂයේ කණ්ඩායම් විශේෂයෙන්ම අද අපමත නිදහස් වෙලා ඉන්න කණ්ඩායම් එයාලගේ අපේක්ෂක ලයිස්තු වල අපේක්ෂකයන් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් ගරු මන්ත්‍රීතුමනි මේ රටේ දේශපාලන සදාචාරය ආරක්ෂා කිරීම වෙනුවෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මේ රටේ මැතිවරණ ක්‍රමවේදය වගේම දේශපාලඥයා කෙරෙහි නැවත විශ්වාසය ඇති කිරීම වෙනුවෙන් ඉතාම ගෞරවයෙන් ඔබෙන් ඉල්ලීමක් කරනවා. මේ පහුගිය ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වෙච්ච රාජ්‍ය දේපල විනාශ කරපු මිනිමැරීම් වලට අවශ්‍ය පදනම සකස් කරපු ඒ වගේම මහා විශාල ඛේදවාචකයකට මේ රට අරගෙන ගිය කණ්ඩායම් වලට තම තමන්ගේ දේශපාලන පක්ෂවලින් නාම යෝජනා ලබා දීමෙන් වළකින්න කියන ඉල්ලීම ඉතාම ගෞරවයෙන්ම සිදු කරනවා. මොකද ඔවුන්ට මහජන නියෝජිතයෙක් බවට පත්වීම තවදුරටත් ඒ ඛේදවාචකයක් බවට පත්
කරන
සම්මත විනාඩියක් දෙන්න මම අවසන් කරනවා. විශේෂයෙන්ම මෙන්න මේ තත්ත්වය නිර්මාණය කරපු අයට පොදු දේපල විනාශ කරපු අයට අවසාන වශයෙන් ආභරණයක් බවට පත්වෙයි ඕනෑම අවස්ථාවක ඒ තමන්ගේ මහජන මන්ත්‍රී ධූරය තව තව දේවල් වෙනුවෙන් භාවිතා කරන්න. එහෙනම් ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න. ඒ වගේම අවසාන වශයෙන් මේ රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ විශේෂයෙන්ම ගෝලීය වශයෙන් අපේ රටට තියෙන පිළිගැනීම පිළිබඳව සුභවාදී පණිවිඩ අපිට ලැබෙනවා. ඒ අසීරු කර්තව්‍යයන් වල අමාරු කාලේ මේ කරපු දේවල් පිළිබඳව සුභවාදී ප්‍රතිඵල ලැබේවි. ඒ පිළිබඳව සියලු දේ සම්පූර්ණ වුණාට පස්සේ ජනාධිපතිතුමා විසින් රටට සහ මේ පාර්ලිමේන්තුවට දීර්ඝ විග්‍රහයක් කරයි. අපිට කියන්න පුළුවන් අමාරු තැනක ඉන්නේ, අමාරුවෙන් මේ මොහොතේ ගමන් කරන්නේ. මේ අමාරුකම් ඉතාම ඉක්මනින් නැති කිරීම සඳහා අවශ්‍ය කඩිනම් වැඩපිළිවෙල තුළ අපි රජයක් හැටියට කැප වෙලා කටයුතු කරනවා. ඒ වගේම ජනතාව අද මුහුණ දෙන අපහසුතා පිළිබඳවත් රජය අවබෝධයෙන් කටයුතු කරනවා. ඒක කෙටි කාලීනව, මධ්‍ය කාලීනව සහ දීර්ඝ කාලීනව යහපත් සුබ ප්‍රතිඵල ලැබීමට ඉදිරි දවස් ඉදිරි සති කිහිපය තුළ අපිට පුළුවන් වේවි කියන පරිවිඩයත් ලබා දෙමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු ජේ.සී. අලවතුල මෙතුමා විනාඩි 7ක කාලයක් තියෙනවා.
මුලසනාරුඩ ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම ආනයන හා අපනයන පාලන පනත රෙගුලාසි අර්ථ වශයෙන්ම ලිහිල් කිරීම සහ ඒ වගේම විදේශ විනිම පනත නියෝග සම්බන්ධයෙන් කතා කරන වෙලාවේ අපි කල්පනා කරනවා මේ ආනයන අපනයනේ එහෙම නැත්නම් ආනයනය සම්බන්ධයෙන් කොන්දේසි රෙගුලාසි පරවන්න සිද්ධ වුණේ ඇයි? ඒ වගේම විදේශ විනිමය සම්බන්ධයෙන් විශාල ගැටලු ගණනාවක් ආවා. මේ தත්ත්වය තුළ තමයි අපි 2019 ජනාධිපතිවරණයෙන් පස්සේ ඒ වෙනකොට මේ රටේ විදේශ විනිමය ඇමරිකානු ඩොලර් මිලියන 7500ක් අපේ සංචිතවල තිබුණා. ඒක කවුරුත් දන්න කාරණාව. එතකොට ඒ தත්ත්වය තුළ දැන් කතා කරපු ඇමතිවරු දෙන්නම කතා කරලා එතුමල්ලා එළියට ගියා, චෝදනා කරා විපක්ෂයට. මේ විදේශ විනිමය සම්බන්ධයෙන් විපක්ෂය යම් යම් දේවල් ක්‍රියාත්මක කරා කියලා. මම දන්නේ මේ අය කොහේ ඉඳන් කතා කරනවද කියලා. පැහැදිලිව කියන්න ඕනි, පසුගිය කාල සීමාව තුළ 2020-21 කාලේ අපි දන්නවා කොරෝනා තත්ත්වය රට තුළ තිබුණා. ඒක කවුරුත් දන්නවා ලෝකෙම. හැබැයි මේ අපිට වුණු ඉන්නහැය, අපිට වුණු මේ අවාසනාවන් තත්ත්වය, මේ බංකොලොත් භාවය අද ලෝකේ අනිකුත් රටවල් වලට සිද්ධ වුණාද? එතකොට අපේ මේ විදේශ විනිමය නැතිවීම නිසා තමයි අපිට ද්විපාක්ෂිකව තිබුණු ණය ගෙවන්න බෑ කියලා අපි මේ බංකොලොත් භාවය ප්‍රකාශ කරේ. මහා බැංකුව විසින් ඒ தත්ත්වය ප්‍රකාශ කරා. එතකොට මේ වෙනකොට දැන් මේ ඇමතිතුමා කිව්ව විදිහට මේ වෙනකොට අර තිබුණු தත්ත්වෙන් අපි ගොඩ ආවා කියලා එතුමා කියනවා. ඔව් අපි පිළිගන්නවා යම් පෝලිං තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. හැබැයි ඒ සඳහා අපි අර ණයගැවීම නවත්තලා, දීපාර්ශික ණයගැවීම නවත්තලා අපි යන ගමන තුල තමයි මේ පහසුව ලැබිලා තියෙන්නේ. ඒක අමතක කරන්න නරකයි. ඒ විතරක් නෙමෙයි, අපි වැහැදිලිවම කියන ජනාධිපතිතුමා අද කතාවේදී එතුමා කිව්වා ඉන්දියාව සහ ඒ වගේම චීනය විශේෂයෙන්ම අපේ තියෙන මේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඒ බලාපොරොත්තු වෙන සහයෝගය දෙන්න හොඳ තැනකට අවිල්ල තියෙනවා. ඒ ගැන අපි සතුටු වෙනවා. මොකද ඒක අපි පුරවැසිය හැටියට අපේ රටේ ආර්ථික ස්ථාවරත්වයක් ඇති වෙනවා නම් අපි කවුරු සතුටු වෙනවා. නමුත් මේ කතා කරපු ඇමතිවරු දෙන්න කිව්වේ මේ විපක්ෂය තමයි මේවට මඟ කියන්න ඕනේ කියලා. මේක පුදුම කතාවක්. දැන් මේ අය බලයට ඇවිල්ලා හොඳට තිබ්බ රටක් විදේශ විනිමය මිලියන 7500ක් තමන් මාර ගන්නකොට තිබුණු රටක් අද බංකොලොත් භාවයට පත් කළා විපක්ෂයට තෝදනා කරනවා. දැන් බලමු අපි අපේ රටට ඩොලර් එන මාර්ග බැලුවාම වැඩියෙන් අපිට ඩොලර් එන්නේ විදේශ රැකියා ශේෂ්‍රයේ ඉන ප්‍රේක්ෂණ. දැන් අපි 2018ට ගියොත් 2018 2019 බැලුවාම විදේශ රැකියා ශේෂ්‍රයෙන් අපිට ඇවිල්ලා තියෙන ප්‍රේෂණ ඩොලර් මිලියන 7500ක්. එතකොට අපි දන්න කොරෝනා තත්ත්වය තුළ අපේ රටේ සේවය කරන අපේම සහෝදර සහෝදරියන් විශේෂයෙන් මැද පෙරදිග අපේ ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග මොනවද? ඒ අයට වහාම අපේ රටට එන්න එපා කිව්වා. එන්න එපා කියලා අවුරුද්දක් යනකම් අපේ රටට ගෙන්න ගන්න අවසරයක් දුන්නේ නැහැ. මේ අපේ රටට විදේශ විනිමය එවන අයට ප්‍රධාන ආදායම. ඊළඟට මොකද්ද කරේ? ඒ විදේශවල ඉඳන් එන්න අවසර දුන්නාම ඒ අය මාස සති දෙකක් තුනක් ලක්ෂ ගණන් අය කරමින් නිරෝධානය කරා. මේ අපේ රටට විදේශ විනිමය ගේන අයට තමන් වැඩ කරපු සියලු මුදලුත් තව ගෙදර සියන සල්ලිත් බඳින්න සිද්ධ වුණා ලක්ෂ 4-5ක්. මෙන්න අපේ විදේශ රැකියාවල ඉන්න විදේශ රටවිරුවන් කියපු අයට කරපු දේ ආණ්ඩුව. ඒ නිසා තමයි ඒ අය අර මාසයකට ඩොලර් මිලියන 700ක් විතර එවපු අය මේක 200 දක්වා බැස්සුවා. මේක එවන්න නැතුව නැවැත්තුවා. ඒ අය වෛර කරන්න ගත්තා. ඒක මේ විපක්ෂ කරපු දෙයක් නෙමෙයි, මේ ආණ්ඩුව කරේ. අපි කොච්චරක් කතා කරා මේ අයට මේ අපරාධය කරන්න එපා කියලා. ඒ විතරක් නෙමෙයි, ඩොලර් එක 202ට තියාගන්න මහ බැංකුවේ එවකට හිටපු අධිපති ඒ වගේම මුදල් ඇමතිවර බැසිල් රාජපක්ෂ මොකද කරේ? ඒ සඳහා ඩොලර් මිලියන 3000ක් විතර වැය කළා තියෙනවා. ඒක බලෙන් තියාගන්න. ඒ තත්ත්වය තුළ තමයි එළියේ ඩොලර් එක 203ට රජයෙන් ගෙවනකොට බැංකුවලින් ගෙවනකොට එළියේ තිබ්බා 275ක් විතර. ඒ තත්ත්වය තුළ තමයි උන්ඩියල් හවාය මේ නොයෙකුත් අයිතු ක්‍රමවලට ජනතාව පුරුදු වුණේ. එතකොට ඒවකට මුදල් ලැබෙතිලා මොකද්ද කිව්වේ බැසිල් රාජපක්ෂ? ඒ උන්ඩියල් ක්‍රමේ හොඳයි කාලයක් තියෙනවා. ඒ උන්ඩියල් ක්‍රමේ හොඳයි කිව්වා. ඒ නිසා මෙව්වා අමතක වෙලා නැහැ කාටවත්. ඒ නිසා මේවා හිතා මත මේ රට බංකොලොත් කරා විතරක් නෙමෙයි, මේ රටේ විනිමය විදේශ විනිමය අපේ රටට එන මාර්ගත් අවහිර කරන්නත් කටයුතු කරේ මේ ආණ්ඩු පක්ෂයේ කණ්ණායම්මයි. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා දැන් මේ ආනයන අපනයන පාලන පනතේ මේ රෙගුලාසි ලිහිල් කරන එක ගැන අපි ඉතාම සතුටු වෙනවා. මොකද මේ රෙගුලාසි දාන්න උනේ අපි ළඟ ඩොලර් නැති හින්දා. ඒ රෙගුලාසි දාපුවම මොකද්ද සිද්ධ වුනේ? දැන් අපනයනේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය දරු මන්ත්‍රීතුමනි, මේ අමුද්‍රව්‍ය අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ල අපනයනය කරන අයට ගෙන්න ගන්න බැරි වුණා. ඒ නිසා අපේ රටේ කුඩා හා මධ්‍ය පරිපාලන කර්මාන්ත ගණනාවක් වහන්න සිද්ධ වුණා. රැකියා අහිමි වුණා. ඒ නිසා අපි සතුටු වෙනවා මේ රෙගුලාසි ආනයන අපනයන පාලන රෙගුලාසි යම් ප්‍රමාණයකට ඉවත් කරලා ඒ අයට නැවත මේවා ආරම්භ කරන්න යම් වැඩපිළිවෙලක් හදනවා නම් ඒ ගැන අපි සතුටු වෙනවා. ඒ වගේම තමයි මේ විදේශ විනිමය ගැන කතා කරනකොට අපි දන්නවා දැන් සංචාරක ව්‍යාපාරිනුත් අපිට 2018 මිලියන 4500ක් විතර ලැබුණා. නමුත් කොරෝනාත් එක්ක ඒක වෙනස් වුණා. අපි සතුටුයි ඒවා ඉස්සරහට එනවනම්. නමුත් ඒ සඳහා අවශ්‍ය ඒ පහසුකම්, මොකද ඒ ශේෂ්ත්‍රේ කඩා වැටුණා. ඒ ශේෂ්ත්‍රේ රැකියාවල හිටපු අය විදේශගත වුණා. ඉතින් ඒ වසඳා රජය
අන්තිමව අවසන් කරන්න
විෂයාකාරයෙන් හොයලා බලලා වැඩ කරනවාද කියන
මුතුමා කාලය අවසන්
කර පොඩි කාලයක් දෙන්න විනාඩියක් ගරු මුලාසුන මන්ත්‍රීතුමනි. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා අපි විපක්ෂයක් හැටියට අපි කවදාවත් කකුලෙන් අදින්නේ නැහැ. අපි රටක් හැටියට හිතන කණ්ඩායමක්, විශේෂයෙන් සමගි ජනබල වේගෙ. අපි මුලින්නම්ම මේ ආර්ථිකය කඩාවැටීම තුළ මේ තත්ත්වය ඇති වෙනවා කියලා ආණ්ඩුවට මේ තත්ත්වය ඇති වෙන අවස්ථාවේදී පෙන්වලා දීපු කණ්ඩායම. ඒ නිසා අපි ඕනම අවස්ථාවක මේ රටේ ජනතාවගේ මේ අන්ත අසරණභාවයෙන් ගොඩගන්න, මේ ආර්ථිකය යහපත් යහපත් භාවයට ගන්න හැම වැඩකදීම සමගි ජනබල වේගෙ රට වෙනුවෙන් හිතලා, රටේ ජනතාව වෙනුවෙන් හිතලා අපි ඒ සම්බන්ධයෙන් විපක්ෂයක් හැටියට නෙමෙයි අපේ සහයෝගය අපි ලබා දෙනවා කියන එක මේ වෙලාවේ ගරු මන්ත්‍රීතුමා මතක් කරන්න ඕනි. ඒ නිසා ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු විපක්ෂයට අත දික්ක කරලා මේ කරන චෝදනාව කිසිසේත්ම එමනම් කවුද කරන්න කියන එක කියන්න ඕනි. විපක්ෂේ කොහොම ඔක්කොම අල්ලගෙන කතා කරනවා. ඉතින් ඒක වැරදි කියන එක මතක් කරමින් ඔබතුමාට වෙලා ලබා දීම පිළිබඳව මගේ ස්තුතිය ප්‍රකාශ කරමින් මා වචන ස්වල්පය අවසන් කරනවා.
ස්තුතිය මිලන ගරු ආචාර්ය සරත් විරසේකර මහත්තයා. විනාඩි 14ක කාලයක් තියෙනවා. ගරු සභාපතිතුමනි, මගේ ගෘහාබාධිතයක් තියෙන නිසා හඬේ යම් කිසි අබාධිතාවයක් ඇති වේකින් තමයි කනගාටු ප්‍රකාශ කරනවා. අද අපි වැටලා තියෙන ආර්ථික අර්බුදය ඇත්ත වශයෙන් මූල පිරුණේ මේ විදේශ විනිමය තියෙන ප්‍රශ්නය නිසා. ඒ වගේම තමයි මෙතෙක් පැවති සියලුම රජයන් ගෑස්, ඉන්ධන, ඖෂධ ආදී සියලුම පිටරටින් ගෙන භාණ්ඩ කිසිම බාධාවකින් තොරව ගේන්ට ලැබුණේ මේ විදේශ විනිමය ඒ රජයන් වලට කිසිම බාධාවකින් තොරව ගලාගෙන ආපු නිසා. සාමාන්‍යයෙන් අපිට සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 4.5ක් වගේ ගාණක් ලැබුණා. ඒ වගේම තමයි විදේශ ප්‍රේෂණ වලින් ඩොලර් බිලියන 7ක් පමණ ලැබුණා. විදේශ ආයතන වලින් ඩොලර් බිලියන 3ක් පමණ ලැබුණා. මෙන්න මේ වගේ ඩොලර් බිලියන 15ක පමණ ආදායමක් හැම රජයකම කිසිම බාධාවකින් තොරව ගලාගෙන ආව එක නිසා තමයි රට ඉදිරියට ගියේ. නමුත් මේ පසුගිය වසර දෙක තුළ මේ අපේ රජය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට ආවට පස්සේ මේ කොරෝනා වසංගතය නිසා වසර දෙකක් ඒ විදේශීය ආදායම් ලැබුණේ නැහැ. ඒක නිසා වගේම තමයි සංචිතයේ තියෙන එන්නත් සඳහා සම්පූර්ණයෙන් මේ සංචිතයේ තියෙන මුදල් වලට මොකද උනේ කියලා කිව්වා. ඉතින් විදේශ ආදායමක් නැත්තම් විනිමය එන්නේ නැත්තම් ඒ සංචිතයේ තියෙන මුදල් වලින් තමයි එන්නත් ලබාගත්තේ විශාල ඩොලර් ප්‍රමාණයක් වියදම් කළා. ඒ වගේම තමයි පසුගිය රාහපාල රජී විසින් අරගත්ත 12.5 බිලියන් ඩොලර්ස්, ඒ කියන්නේ ස්වයරි බැඳුම් කර අරන් තිබ්බා ඩොලර් බිලියන 12.5ක්. එන්නේ ඒකේ පොලියක් ගෙවන්න වුණා. ඒ වගේම තමයි ඊට අමතරව අපි දන්නවා 115ක් පමණ රාජ්‍ය සේවකයන්ට පරිදි දුන්නා, සමුද්‍රිය ලබා දුන්නා, විශ්‍රාම වැටුප් ලබා දුන්නා, සහන මළු ලබා දුන්නා. මෙන්න මේ සියලු දේ අපි කළා නම් එන්නත ලබා ගන්න වගේම ලබා දෙන්නත් විශාල මුදලක් වැය කළා. ඒක නිසා මේ වගේ රටක් ආර්ථික අර්බුදයට වැටෙනවා කියන එක කාටවත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. නමුත් අපේ වැරද්ද උනේ ගරු සභාපතිතුමනි, මේක නිසි පරිදි ජනතාවට කියලා දුන්නේ නැහැ. ඔබතුමා දන්නවා අවුරුදු 30ක යුද්ධය අපි ඇත්ත වශයෙන්ම අපි අවසාන කළේ සමස්ත ජාතියම සමස්ත රටම යුද්ධයේ ජයග්‍රහණයට ඍජුව වක්‍රව අපි දායක කරගත් නිසා. එදා සෙබලා ගෙදර මේ උතුරට ගියාම සෙබලාගේ බිරිඳගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තිබ්බා. නමුත් ඊට පස්සේ අපි වෙනුවෙන් අපි කපු ඒ සන්නිවිදේ මාර්ගය නිසා වැඩසටහන නිසා ඊට පස්සේ සෙබලා ගෙදර එනකොට මල් මාල දාල් පිළි අරගෙන ඔහුට බෝධි පූජා තියන්න වගේ තත්ත්වයක් තුනේ වගේ මුළු රටේම ජනතාව මේ යුද්ධයේ ජයග්‍රහණයට දායක වෙච්ච නිසා, මේ රටේම ජනතාව මේ ප්‍රශ්නයට දායක කරගත් නිසා තමයි යුද්ධය දිනන්න පුළුවන් වුණේ. නමුත් මේ ආර්ථික අර්බුදයට අපි එහෙම කළේ නැහැ. මේ ආර්ථික අද්භූත කියන නිදාමියම යථා තත්ත්වය ජනතාවට ප්‍රේෂණය කරපු නැති නිසා තමයි කඩාකප්පල්කාරීන්ට පුළුවන් වුණේ දේශපාලඥ හොරකම් කළා කියලා මේ අරගලයක් ඇති කරලා ඇත්ත වශයෙන්ම මන්ත්‍රී කෙනෙකුත් මරලා අනිත් මන්ත්‍රීවරුන්ගේ ගෙවල් පුච්චන්න පුළුවන් තරමට ජනතාව ඒකරාශි කරගන්න පුළුවන් වුණේ ජනතාව ඒක ප්‍රේෂණය කරපු නැති නිසා. එදම වැරද්ද. නමුත් අද වෙනකොට අපි යම්කිසි ස්ථාවර තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා සභාපතිතුමනි. ඒ මොකද නීතිය සහ සාමය නිසි පරිදි රැක නිසා එවගේ තමයි විදේශ විනිමය පාලනය කරන්නට දැඩි පාලනයක් ඇති කර නිසා සාමාන්‍ය වශයෙන් රටට ආනයනය කරන භාණ්ඩ විශාල සංඛ්‍යාවක ආනයනය තාවකාලික හෙටෙව්වා. ඒ තුළින් අපි ඩොලර් බිලියනකට වඩා අපි ඉතිරි කරගෙන තියෙනවා. නමුත් දැන් සංචාරක ව්‍යාපාරයේ නැවත වරක් හිසකසවලා තියෙනවා. විදේශ ප්‍රේෂණ පිටරටින් ගියා ඒ නැවත වරක් එමින් පවතිනවා. ඒ නිසා තාවකාලිකව අත්තිටේ භාණ්ඩ රැසක් ඒ තහනම් ලේඛනයෙන් ඉවත් කරලා ඒකට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගන්න තමයි අද අපි මේ විවාදය තියෙන්නේ. ඒ භාණ්ඩ කුමක්ද කියලා තීරණය කළා තියෙන්නේ රජයේ සහ පුද්ගලික ආයතන ඉල්ලීම් අනුව. එනම් දේශීය කර්මාන්ත සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ, යන්ත්‍ර කොටස්, කර්මාන්ත වලට අවශ්‍ය අමුද්‍රව්‍ය උපකරණ, රූපලාවන්‍ය උපාංග, ක්‍රීඩා භාණ්ඩ යන්ති මේවා වලට තහනම් දාලා තිබ්බ ඒ තහනම අධිපත් කරලා තියෙනවා. ඉතින් එහෙමනම් මේ ආයතන දිගටම කරගෙන යාමට අපට විදේශ විනිමය අවශ්‍යයි. ඒක නිසා අපි අපනයන කර්මාන්තය දියුණු කළ යුතුයි, සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුතුයි, කඩා කප්පල් නොකළ යුතුයි. වගේ තමයි විදේශයේ ඉන්න අපේ ජනතාව බැංකු ක්‍රමයෙන් තුළින් අපේ රටට විනිමය ගෙනා යුතුයි. ඒකට ඔවුන්ට පහසුකම් කළ යුතුයි. ඒක නිසා සමස්ත ජනතාවම හිතන්නේ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න මේ රජයට සහ රටට උදව් කළ යුතුයි කියන සාවලිත අපි ඉන්නේ. ගරු සභාපතිතුමනි, මේ සම්බන්ධයෙන් එසේ කරුණු පැසුවාට පස්සේ මට ඉතා වැදගත් දෙයක් කරන්න කියන්නට ඔබතුමාගේ අවශ්‍ය ඉල්ලනවා. දැන් නිවසක් ගිනගන්නකොට, ගෙයක් ගිනගන්නකොට සුරුට්ටු පත්තු කරගන්න එනවා වගේ අපි දන්නවා. සමහර දෙමළ පක්ෂ, දෙමළ ඩයස්පොරාව, සමහර බටේ රටවල් මේ ආර්ථික අර්බුදයෙන් අපි පෙළෙනකොට මේ රට බෙදන්න, රට ෆෙඩරල් කරන්න ඒගොල්ලන්ගේ පිඹුරුපත් සකසනවා. අපි දන්නවා ඔවුන් ජනාධිපතිතුමාට විශාල බලපෑමක් කරනවා මේ 13 වෙනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන්න කියලා. අපි දන්නවා ඉන්දු ලංකා ගිවිසුමට අනුව ඒකේ තියෙන්නේ උතුරු නැගෙනහිර එකතු කරලා වසරකට පස්සේ ජනමත විචාරණයකින් ඒකට කැමතිද නැද්ද කියලා අහන එක පමණයි. ඒ ගිවිසුමේ කිසිම තැනක 13 වෙනි සංශෝධනයක් නැහැ. ඒ ගිවිසුමේ කිසිම තැනක බලය බෙදීමක් නැහැ. නමුත් එහෙමනම් කොහොමද මේ 13 වෙනි සංශෝධනය ආවේ? ඒකත් ඇත්ත වශයෙන්ම ආවේ මේ ඉන්දියාවේ ඕනකමට අපේ එයා ස්පේස් එක අපේ ගුවන් අවකාශය උල්ලංඝනය කරලා උඩින් පරිප්පු දාලා බලෙන් පටව දෙයක් තමයි මේ 13 වෙනි සංශෝධනය. අපේ මේ පුංචි රටට පළාත් 9කට බෙදලා පාලනය කරන්න ඕනේ. එහෙම පාලනය කරන්න නැත්නම් බෙදන්න නැත්නම් ෆෙඩරල් කරන්න ඉතා විශාල රටවල් ඇමරිකාවේ ප්‍රාන්ත 50ක් තියෙනවා. ඒකේ වෙස් වර්ජිනියා කියන ප්‍රාන්තය ලංකාව තරම්ම ලොකුයි. ඒ වගේම තමයි අලස්කා කියන ප්‍රාන්තය ලංකාවගේ විසිරම ගුණයක් ලොකුයි. ඒ වගේ විශාල රටවල් තමයි ෆෙඩරල් කරන්නේ. අපේ මේ පුංචි රට ෆෙඩරල් කරන්න තනනවා නම් ඒ කරන්න හදන්නේ ඇත්ත වශයෙන්ම ඒක බෙදන්නේ කියන අපේ රට ඒකේ රටක්. මේ ලක්ෂ ගණනක් අපේ මුතුන් මෙත්තෝ ජීවිතය පිදුවේ මේ ඒකීය බව ආරක්ෂා කරන්න. අපි දන්නවා 69 ලක්ෂයක් අපිට ජනාධිපතිතුමා ඡන්ද දුන්නේ. ඒ වගේම 3 දේක බලයක් ලබා දුන්නේ මේ ජනතාව මේ රට ෆෙඩරල් කරන්න, මේ රටේ ඒකීය භාවය ආරක්ෂා කරගෙන මේ රට සංවර්ධනය කරන්න. ඒක නිසා මේ දෙමළ පක්ෂවලට අවශ්‍ය විදියට මේ 13 බලාත්මක කළ රට ෆෙඩරල් කරන්න හදනවා නම් ඒකට අපි කවදාවත් ඉඩ දෙන්නේ නැහැ කියන එක තමයි මේ අවස්ථාවේ අපි කියා සිටින්නේ. ඒ වගේම තමයි 13 වෙනි සංශෝධනය කෙටපත් කළ ඉන්දියාව ඒකේ දේශප ඉන්දියාවේ දේශපාලන භූගෝලීය සංස්කෘති ආකෘති වලට අනුව තමයි ඉන්දියාව මේ ෆෙඩරල් ක්‍රමයට අනුව ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තු ක්‍රමයට අනුව තමයි මේ 13 සංශෝධනය කෙටුම්පත් කරලා තියෙන්නේ. නමුත් අපේ රටේ තියෙන සභාපතිතුමනි ඒකේ රටක් තුළ ක්‍රියාත්මක කරන ඒකාධිපති ක්‍රමයක්, ඒකාධිපති ජනාධිපති ක්‍රමයක්. ඒ නිසා 13 වෙනි සංශෝධනය අපට කොහෙත්ම බලපාන්නේ නැහැ, ගැළපෙන්නේ නැහැ. ඉංග්‍රීසි භාෂාවෙන් කියනවනම් නෙවිල් අද්දුවෙත්ති කියන මහතා, අපි දන්නවාද අයිලන්ඩ් කියන පුවත්පතට ඉතාම විචිත්‍ර ගණයේ ලිපි සපයන කෙනෙක්. එතුමා කියනවා the 30th amendment for Sri Lanka is based and crafted to suit the political, geographical, cultural and structural formation of the state of India, which essentially is a parliamentary system that functions as a quasi federal state. Sri Lanka, on the other hand, is based on a unitary presidential system and consequently 13th amendment is totally unsuited for Sri Lanka. මේක තමයි බුද්ධිමතුන්ගේ ප්‍රකාශය. නමුත් කතානක තුමනි අපේ ඒකීය භාවය අපි අන්තා දුරටව රැකගෙන අපි 13 දැන්ටවත් දීලා ඉවරයි. දැන් මේ හදන්නේ ඒ යම්තා ක්‍රැක්ලින් හිටපු ඒකේ භාවයක් නැති කරලා ඒක ඉඩම් බලය ලබාගෙන පොලිස් බලය ලබාගෙන ආණ්ඩුකාරයාලය ප්‍රධානමතිය යටතපත් කරගෙන මේ ඒකේ රට ෆෙඩරල් කරන්න තමයි හදන්නේ. ඒකට අපි කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ, ඉඩ තියන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේ කිය අසිරනවා. ඒ වගේම තමයි ඉඩම් ගැන ප්‍රශ්න කෝස්කර සභාපතිතුමනි ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකරුවන් තුන්දෙනෙක් තීරණය කළ තියෙනවා රටේ ඉඩම් සෑම විටම ජනරජයේ සතු යුතුය කියලා. State land shall continue to vest in the republic කියලා තමයි කියලා තියෙන්නේ. Supreme Court appeal එකේ 21/13 කියන එකේ අගමිනිසුරු සිරිපවන්, ජනාධිපති නීචන් මොහන් පීරි සහ වනසුන්දර කියන මිනිසුරු තුන දෙනා කියලා තියෙනවා. පළාත් සභා ලැයිස්තුවේ අංක 18 මේ ඉඩම් සම්බන්ධයෙන් අයිතිවාසිකම්, ඉඩම් භුක්තිය, පරිහරණ අනාදිය දෙවෙනි පරිශිෂ්ටය අනුව තමයි ක්‍රියාත්මක කරන්න ඕනේ. ඉඩම් පළාත් සභා විෂයක් වන්නේ දෙවෙනි උපදේශකිනේ අනුවයි. ඒ අනුව ඉඩම් පිළිබඳ සම්පූර්ණ බලතල පළාත් සභාවට දීලා නැහැ. No exclusive power is vested in the provincial council with regard to the subject of land. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය ලියලා තියෙන්නේ මෙහෙමයි. In view of foregoing analysis and considering the true nature and character of the legislative powers given to provincial council, one could safely conclude that provincial councils can only make state statutes to administer, control and utilize state land if such state land is made available to the provincial council by the government. කෙටියෙන් කියනවා නම් මේ ඉඩම් ජනරජයේ සතු යුතුයි, පළාත් සභාවට පාවිච්චි කළ හැක්කේ මධ්‍යම රජය එය ලබා දුන්නත් පමණයි. ඒක නිසා ඉඩම් පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. දැන්ටමත් ශ්‍රේෂ්ඨාධිකරණය දීලා තියෙනවා ඉඩම් බලතල පළාත් සභාවට දෙන්නේ නැහැ කියලා. පොලිස් බලතල ගත්තොත් ගරු සභාපතිතුමනි සියලුම පොලිස් නිලධාරීන් මේක හැටියට නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් යටතේ පැවති යුතුයි. ඒ නියෝජ්‍ය පොලිස්පතිතුමා ප්‍රධාන ඇමතිට වග කියන්න ඕනි කියලා තමයි ඒ අපේ ව්‍යවස්ථා සභාවන් කියලා තියෙන්නේ. මේක අපිට පුළුවන් පිළිව කියලා පිළිගන්න පුළුවන්ද? පිළිගන්න බෑ. ඒ මොකද රටේ නීතිය සහ සාමය රකින්න පළාතේ දේශපාලඥයන්ට ඕන විදිහට කරන්න මේ ඒක පොලිසිය ස්වාධීනකක් විය යුතුයි. ඔබ දන්නවා රටේ මත්ද්‍රව්‍ය තියෙනවා, රත්මත්ද්‍රව්‍ය ජාවරම් තියෙනවා, මිනිස් ජාවරම් තියෙනවා, LTTE නැවත වරක් හිසෝසෝනවා. මේ වගේ වෙලාවට උතුරට පොලිස් බල තියෙම ඇත්ත වශයෙන්ම ජාතික ආරක්ෂාවට ඉතාම අහිතකර ලෙස බලපානවා. ඒ වගේ තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඉන්දියාවෙන් තමයි අපිට මේ 13 සංශෝධන දුන්නේ ඒ අයට ඕන විදිහට. නමුත් ඉන්දියාවේ ස්ටේට් පොලිස් එක තියෙන්නේ ස්ටේට් හෝම් ඩිපාර්ට්මන්ට් එක යටතේ. ඒක ප්‍රධානියා දේශපාලඥයෙක් නෙමෙයි, රාජ්‍ය නිලධාරියෙක්. එහෙමනම් ඉන්දියාව කෙටුම්පත් කරපු 13 ඉන්දියාව දේශපාලනය කළ නැති පොලිසිය ලංකාවේ දේශපාලනය කරන්නේ කලේ කොහොමද කියලා අපි ඉන්දියාවෙන් අත්ත වශයෙන් මේ ආස්වාදය අහන්න ඕනේ. අශාන වශයෙන් කියන්නේ මේ 13 සංශෝධන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක දැන්ටමත් අවසන්. ඉඩම් සහ පොලිස් බලය
නැතුව විනාඩි දෙක
ගරු සභාපතිතුමනි ජයන්ත ගැටකොඩ මැතිතුමාගෙනුත් මට උතුමාගේ විනාඩි 10 මට කාලයක් ගන්න කියලා කිව්වා. එසේනම් ඇත්ත වශයෙන්ම මගේ අදහස ඇත්ත වශයෙන්ම දැන්ටමත් අපි මේ
මැතිතුමා ජයන්ත ගැටකොඩ මැතිතුමා වෙලාව අවසන් වෙලා තියෙන මේ විට
මැතිතුමා මට කිව්වා ගන්න
ඒ වෙලාව කලින් කතිකුව අරගෙන තියෙනවා. කලින් කතිකුව අරගෙන තියෙන මේ වෙලාව
මට එතුමා කිව්ව ගන්න කියලා විනාඩි දෙකක්.
දැන් මේ වෙලාව අවසන්
වෙලා මට පුළුවන් මට තව විනාඩි දෙකක් දෙන්න කරුණාකරලා. ඉතින් මගේ අදහස අනුව නම් පළාත් සභා සුදු ගලියේ ඉන්දියාව බලෙන් පටව 13 අපිට කිසිසේ සුදුසු නැහැ. ඒක නිසා මේ සම්පූර්ණයෙන් අපි පිළිගන්නේ නැහැ කියන මේ අවස්ථාව කියලා හසිරන. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි කරුණාකරලා වෙන මේ විනාඩි දෙක මට දෙන්න. කැනඩාව දැන් අපේ රටේ හිටපු ජනාධිපති දෙන්නෙක්ට සහ තවත් දෙදෙනෙක්ට සම්බාධක පනවල තියෙනවා. යුද්ධයේදී මානවිකම් කඩකලා කියලා. මේ පොදුරාජ මණ්ඩලයේ සමාජිකයෙක් වෙලත් තවත් පොදුරාජ මණ්ඩලයේ සමාජික රටකට කැනඩාවේ ඉන්න දෙමළ ජනතාවගේ ඡන්ද ලබා ගන්නට කරලද මෙය ඉතාම නිර්ලජ්ජිත කුහක ක්‍රියාවක් හැටියටයි අපි දකින්නේ. මේ ඉතාම පිළිකුලින් යුතුව අපි හෙලා දකිනවා. ඒ වගේම තමයි කැනඩාවේ විදේශ ඇමති අනිවාර්යයෙන්ම බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාවේ කොන්ත්‍රාත්යකට මේ ප්‍රකාශය කරලා තියෙන්නේ. මානව කඩිනම් ගැන ඉගෙන කිසිදු සාක්ෂියක් ඔක කිසිදු පරීක්ෂණයක් නැතුව මේ දේ සිදුවන්නේ සිවිලුම් බටවල් එපා කියද්දී අපි මේ කොටිතස්සවාදී සම්පූර්ණයෙන් පරාජය කළ නිසා.
අපිට මතකයි දා ඩේවිඩ් මිලිබෑන්ඩ් ආවා, අපිට මතකයි දා බර්නාඩ් කුෂ්ණාව බලපෑම් කළා මේ ප්‍රභාකරන්න බේරගන්න. නමුත් රටට සාමය ගෙනල්ලා බියෙන්සකෙන් තොරව යුද්ධය නිම කළා තිබ්බ මේ රාජනායකින් දෙදෙනෙක්ට මේ සම්බාධක පනවනවා කියන්නේ ඇත්ත වශයෙන්ම අපි ත්‍රස්තවාදය පරාජය කරපුකට විරුද්ධත්වය පාවිච්චි කරන සමයි මම හදන්නේ. ඒ වගේම තමයි දන්නවා මේ මාසයේ දාන
මුතුමයි කාලය අවසానයි.
ඔව් තව එක විනාඩියක් දෙන්න මට. ඉතින් මේ තීරණයට ආවේ කොහොමද කියලා අපි හිතන්න ඕනේ. මේ කොටිතවාදී කී මහලද මේ ලෝකයේ ධර්මතම සස්වාදී පරාජය කරපු මේ රාජනායකින් දෙදෙනෙක්ට මේ වගේ සම්බාධක පනවන්නේ. අපි දන්නවා කැනඩාවේ මානවිකම් සම්පූර්ණයෙන්ම කඩ කරනවා ආදිවාසීන්ට, ක්විබෙක් ප්‍රාන්තයේ අයට එහෙම කඩ කරමින් අපේ රටේ මානවිකම් කඩීම ගැන කියන්න කිසිම අයිතියක් තියෙනවද කියලා අවසාන වශයෙන් මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වැට් එක වැඩි කරනකොට පාරට බහින ජනතාව, ගෑස් ඉන්ධන නැති වෙනකොට පාරට බහින ජනතාව, ඉලෙක්ට්‍රිසිටි බිල් වැඩි වෙනකොට පාරට බහින ජනතාව, මේ වගේ යුද්ධයක් නැති කරලා රට සාමය ගෙනාපු ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න තත්ත්වයක් හදපු රාජ්‍ය නායකින් දෙදෙනෙක්ට මේ වගේ සම්බාධක බලනකොට ඇයි අපි පාරට බහින් නැත්තේ? ඒ පාරට බැස්සේ නැත්නම් අපි කුවක ගුණමක ජාතියක් හැටියට මුළු ලෝකෙම
පිළිගනවා කියන්නේ අවසානයි.
මගේ වචන සුභ අවසන් කරන ස්තුතියි.
බොහොම ස්තුතියි මීලන ගරු මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. ඕඩර් ප්ලීස් මූලාසනයට ගරු ප්‍රේමනාත් දළුවත් මහත්මයා පැමිණෙනවා.
මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයේ යටතේ ආනයන අපනයන කටයුතු සම්බන්ධ කතා කරන විට මුලින්ම මා කියව යුතුයි රටේ තිබෙන ආර්ථික පසුබිමත් සමග අද තවමත් ගොවි ජනතාවගේ පොහොර ප්‍රශ්නය විසඳිලා නැහැ. ගොවි ජනතාවට දුන්න පොහොර වර්ග නිසා ප්‍රමිතියෙන් තොර අද අත්තර ලක්ෂ ගණනක් කොළ කහවීමේ රෝගය හැදිලා ඉදිරි අස්වැන්නේදී සම්පූර්ණයෙන්ම අස්වැන්න විශාල වශයෙන් අඩුවෙන තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඒ වගේම රටේ ආර්ථික පසුබිම ගත් විට ජනතාවගේ තිබෙන දුක් වේදනාවලදී ගොවි ජනතාව බරපතල අසීරු අමාරුකම් රාශියකට පත් වෙලයි සිටින්නේ. මේවාට රජයෙන් පිළියම් යෙදීම අවශ්‍ය වෙනවා. ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, අද මා විශේෂයෙන්ම කතා කිරීමට බලාපොරොත්තු වුණේ පසුගිය දිනවල මා සම්බන්ධ කරගනිමින් පාස්කු ප්‍රහාරය පිළිබඳව ඇතිවෙච්ච නඩු තීන්දුවේදී ඒ පිළිබඳව විවිධ මත, විවිධ විචාරයන්, ඒ සම්බන්ධයෙන් නඩු තීන්දුවේ තිබෙන කරුණු සත්‍ය කරුණු වගේම ඒවා වැරදි සහගත විග්‍රහයන් කරමින් ඇතැම් පිරිස් බොහෝ කටයුතු කරනවා. මේ තත්ත්වය තුළ කියන්නට ඕනෑ, මම 1989 පාර්ලිමේන්තුවට ආවේ. මම මේ පාර්ලිමේන්තුවට එන විට එදා තිබුණේ මහා භීෂණයක්. රජය විසින් මිනි මරනවා, එල්ටීටීය විසින් මිනිස්සු මරනවා, ඒ වගේම ජවිපේ විසින් ඒ අවස්ථාවේ 89 මිනිසුන් මරනවා. මේ තත්ත්වය දිගට බැලුවොත් විශේෂයෙන්ම එල්ටීටී යුද්ධයත් සමග ප්‍රධාන වශයෙන්ම එදා ඇති වෙලා තිබුණු තත්ත්වේදී මම සඳහන් කරන්නට ඕනෑ, මේ රටේ සියලුම ජනාධිපතිවරුන් සිටින කාල තුළ යුද්ධය පැවතුණා, බෝම්බ පුපුරුණා. 2009 වෙනතෙක් සෑම ජනාධිපතිවරයෙක් කාලයේම බෝම්බ පිපිරීම් තුළ අපි ගත්තොත් ප්‍රධාන වශයෙන්ම පොළොමෙන් පිපිරුවේ සීටියෝ බෝම්බය, විශාල පිරිසක් මිය ගියා. මරදාන මහබෝම්බය, කටුනායක ගුවන් යානා විනාශය, කෝටි දහස් ගණනක් ෆයිටර් එයාක්‍රාෆ්ට් සියල්ල විනාශ වුණා. ඒ වගේම අනුරාධපුර ප්‍රහාරක ගුවන් යානා අති විශාල මිල කළ නොහැකි තත්ත්වේවා, ඒවා සියල්ල විනාශ වුණා. ඒ වගේම කියන්නට ඕන හමුදාපති හිටපු සරත් පොන්සේකා මහත්මයාගේ කාලයේදී එතුමා යුද්ධය කරන අවස්ථාවේදී ඇතැම් අවස්ථාවල් තිබුණා දවසකට 1000යි 1500යි අපේ හමුදා බටයින් මිය ගියා. ඒ වගේම යුද හමුදා මූලස්ථානයට ගහලා සරත් පොන්සේක මහත්මයාව සම්පූර්ණයෙන්ම බරපතල තත්ත්වයට පත් වෙලා බඩේ බඩවැල් පවා එළියට ඇවිල්ලා ඒ රෝහලට ගෙනහිල්ලා වෛද්‍යවරුන්ට පින් සිද්ධ වෙන්න විශේෂයෙන්ම ඔහුගේ ජීවිතය බේරුණා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ කාලේ එතුමේගේ ඇසක් අහිමි වුණා. ඒ තුළ බරපතල තත්ත්වයක් ඇති වුණා 1999 පැවති ජනාධිපතිවරණය තුළ. ඒගොල්ලන්ට කිසිසේත්ම මේ ජාතික ආරක්ෂාව පිළිබඳව චෝදනා කරන්න මට පුළුවන්කමක් නැහැ. ඒගොල්ලන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න බැරි නම්, එදා හමුදා මූලස්ථානය ආරක්ෂා කරගන්න බැරි නම්, ඒ වගේම චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට තමන්ගේ ඇස් දෙක පරිස්සම් කරගන්න බැරි නම්, ඒ සියලු තත්ත්වයන් ගත් විට අද ඒ හැම කෙනෙක්ම කියනවා මාව හිරේ දාන්නයි කියලා. නමුත් ඉතා පැහැදිලිව මම සඳහන් කරන්නට ඕන, මේ තත්ත්වයන් සැලකිල්ලට ගත් විට අපි කල්පනා කරන්නට ඕනේ මේ එදා යුද පසුබිමත්, යුද්ධය අවසන් වුණාට පසුව පසුබිමත් මේ රටේ කොයි ආකාරයෙන්ද කියලා. 2015 සිට වරින් වර ආරක්ෂක මණ්ඩලය කැඳවා තිබෙනවා. මම ඇත්තෙන්ම අවශ්‍ය අවස්ථාවලදී ආරක්ෂක මණ්ඩලය කැඳෙව්වා. ඒ වගේම මට පොලිසිය බාර දුන්නේ අවුරුද්දක කාල සීමාවක්. ඒ අවුරුද්දක කාල සීමාව තුළ මූලික වශයෙන්ම පොලිසිය මම ඉතාමත් හොඳ තත්ත්වයකට අරගෙන ආවා. මාසයකට සැරයක් පොලිස්පති, ආරක්ෂක ලේකම්, ඒ වගේම අනෙකුත් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ත්‍රස් විමර්ශන අංශයේ නිලධාරීන්, පොලිසියේ රහස් පොලිස් CID එකේ මේ සියලු දෙනා ගෙන්නලා මම මාසික රැස්වීමක් පැවැත්තුවා. මාසයකට පොලිසියේ රැස්වීමක් පැවැත්වීමත්, මාසයකට සැරයක් ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමත් කරන එක මම දිගටම කරගෙන ගියා. මේ තත්ත්වයන් තුළ ප්‍රධාන වශයෙන් මම කියන්නට ඕනේ, ඒ 2015 ඉඳලා මම ආරක්ෂක මණ්ඩලයේ කැඳ වූ සෑම අවස්ථාවේදීම, ඒ මොකද 2015, 16, 17 කාල සීමාව තුළ IS ත්‍රස්තවාදීන් විශාල වශයෙන් ලෝකේ රටවල් ගණනාවකට ප්‍රහාර එල්ල කළා, යුරෝපය ප්‍රමුඛව. එතකොට විශාල වශයෙන් ඒ බලවත් රටවල්ලෝට ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීම ඒ අපිට ආරක්ෂක මණ්ඩලයට ඔත්තු සේවා අධ්‍යක්ෂකවරයා විසින් ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කිරීම තුළ මූලික වශයෙන්ම ඒ ඉදිරිපත් කිරීම බලලා, ප්‍රසන්ටේෂන් බලලා, මම සෑම වෙලාවෙම 2015 ඉඳලම ආරක්ෂක මණ්ඩලයේ සෑම නිලධාරියෙකුටම උපදෙස් දීලා තිබුණා. උපදෙස් දුන්නා පොලිස්පතිට, හමුදාපතිවරුන්ට, පොලිසිය භාර අමාත්‍යංශයේ ලේකම්ට, පොලිසිය භාර ඇමතිවරයාට, ඒ රැස්වීම් වලට ආවිට මෙවැනි තත්ත්වයක් මේ රටේ කිසිසේත් ඇති වෙන්න ඉඩ දෙන්න එපා. සෑම දෙයක් පිළිබඳව සෙවිල්ලෙන් සිටිය යුතුයි, නීතිය සාමය ආරක්ෂා කළ යුතුයි, මෙවැනි ආකාරයේ ත්‍රස්ත ක්‍රියා මේ රටේ සිදුවීමට ඉඩ නොතිය යුතුයි කියන එක මම ඉතා පැහැදිලිව මම උපදෙස් දීලා තිබුණා. නමුත් ආරක්ෂක මණ්ඩලයේ සටහන් ලිවීමක් කවදාවත් සිද්ධ වෙලා නැහැ. ඒක ආරක්ෂක මණ්ඩලයේ ආරම්භ වෙච්ච දවසේ ඉඳන් සිද්ධ වෙලා තිබෙන දෙයක්. ඒ පැමිණෙන නිලධාරීන් තමන්ගේ දිනපොත්වල ඒ දෙන උපදෙස් ලියා ගැනීමයි කරන්නේ. ඒ වගේම තමයි ආරක්ෂක මණ්ඩලය හදිසි නීති යටතේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය තමයි විශේෂයෙන්ම ගැසට් කරලා තිබුණේ. යුද්ධය අවසන් වෙලා අවුරුදු 2-3 පස්සේ ආරක්ෂක මණ්ඩලය පිළිබඳව ගැසට් නිවේදනය අවලංගු කරා රට ඉතාමත් සාමකාමී කියලා. නමුත් මම ගැසට් එක අවලංගු කරලා තියෙද්දිත් සම්ප්‍රදායක් විදිහට, මොකද ඊට පෙර ජනාධිපතිවරුන්ගේ කාලේ මම ආරක්ෂක මණ්ඩලයට සහභාගි වෙලා තිබෙන නිසා, මම ආරක්ෂක මණ්ඩලයේ කැඳවලා ඒ අවශ්‍ය උපදෙස් නියෝග සෑම විටම දීලා තිබෙනවා. ඒ තත්ත්වයන් තුළ ප්‍රධාන වශයෙන් මම සඳහන් කරන්නට ඕන, එවැනි ක්‍රියා කරන්නට එපා කියලා මම කිව්වා වගේම යුද්ධයේ කාලයේ තමයි ආරක්ෂක මණ්ඩලය සතියකට සැරයක් රැස් වෙලා තියෙන්නේ, මාසෙකට 4 සැරයක්. සමහර ලාට මම දන්නවා ඊටත් වඩා සමහර හදිසි අවස්ථාවල් වල ආරක්ෂක මණ්ඩලය රැස් වුණා. නමුත් යුද්ධය අවසන් වුණාට පස්සේ විශේෂයෙන්ම කිව්වොත් 2010 සහ 15 අතර කාලය තුල, එවකට හිටපු ජනාධිපතිතුමාගේ කාලය තුල යුද්ධය අවසන් වුණාන් පස්සේ ඒ සති හතරකට වරක් කැඳවීම සිදු වුණෙත් නැහැ, මාසයකට වරක් කැඳවීම සිදු වුණෙත් නැහැ. ඒත් මගේ කාල සීමාව තුළ වගේ වරින් වර ඒ කැඳවීම කරනු ලැබුවා අවශ්‍ය අවස්ථාවන්වලදී වාර්තා වෙන නොයෙකුත් තත්ත්වයන් එක්ක. ඒක නිසා මගේ කාල සීමාව තුළදී මාසයක් පතා මම ආරක්ෂක මණ්ඩලය කැඳවා කැඳවීම නොකළා කියන චෝදනාවේදී මම පැහැදිලිව කියන්නට ඕනේ, මට කලින් හිටපු 2010-15 කාල සීමාවත් ඒ ආකාරයෙන් තමයි අවශ්‍ය අවස්ථාවලදී තමයි කැඳෙව්වේ. එතකොට මම ආරක්ෂක මණ්ඩලය කැඳෙව්වා මාසයකට එක සැරයක් ආරක්ෂක මණ්ඩලය, ඊළඟ මාසේ පොලිසිය. එතකොට පොලිසියේ ත්‍රස් විමර්ශන නිලධාරීන් එහෙම සියලු දෙනාම සිටිනවා. මේ තත්ත්වයන් එක්කම මම කියන්නට ඕනේ මේ ආරක්ෂක මණ්ඩල රැස්වීම වලට මම ඒ වගේම පොලිස් නිලධාරීන් මාසික රැස්වීම වලට ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පති, ඒ වගේම පොලිසිය භාර ඇමති, පොලිසිය භාර ලේකම් අතුළු දිවයිනේ සියලුම DIG ලා, ඒ සෑම කෙනෙක්ම පොලිස් මූලස්ථානයේ විවිධ ශේෂ්‍ර භාරව කටයුතු කරන සෑම කෙනෙක්ම මම කැඳවලා තිබෙනවා. ඒ අනුව ප්‍රධාන වශයෙන්ම මම අප්‍රේල් මාසයේ 9 වෙනිදා 2019 පොලිසිය නිලධාරීන් කැඳෙව්වා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඒ රැස්වීමට ආරක්ෂක ලේකම් වෙනුවට අතිරේක ලේකම් සම්බන්ධ වුණා, ත්‍රස්ත විමර්ශනාංශයේ DIG සම්බන්ධ වුණා, විශේෂයෙන්ම පොලිසියේ. ඒ අනුව සෑම ප්‍රදේශයකම DIG ලා සම්බන්ධ වුණා ඒ සාකච්ඡාවටත්. ඒ සාකච්ඡාවේදී කිසිම කෙනෙක් මට විරුද්ධව වචනයක්වත් සඳහන් කළේ මේ පිළිබඳව කිසිම ආකාරයකින් මට මේ දවස්වල මේ විදිහේ තත්ත්වයක් තියෙනවා, මේ විදිහේ තොරතුරු තියෙනවායි කියලා කිසිම ආකාරයකින් මට වාර්තා කළේ නැහැ. ඉතින් මේ තත්ත්වයන් ගත්තිට මම සඳහන් කරන්නට ඕන ආරක්ෂක මණ්ඩලයේ ගැසට් නිවේදනයේ අවලංගු වීම, මේ කටයුතු වගේම මම පොලිසිය භාර අරගෙන තිබුණේ අවුරුද්දක කාලයක්. 2018 දෙසැම්බර් මාසේ මම පොලිසිය භාර ගත්තේ. ඊට කලින් අවුරුදු 4ක් පොලිසිය භාරව සිටියේ, විශේෂයෙන්ම අද සිටින ජනාධිපතිතුමාගෙන් පත් කරන ලද ඇමතිවරු. අපි ද්විපාර්ශික ආණ්ඩුවක් හැදුවේ, එතුමාගේ පක්ෂෙන් ඇමතිවරු රාශියක් හිටියා, මගේ පක්ෂෙන් හිටියා සුළු පිරිසක්. ඒ විදිහට තමයි මේ ද්විපාක්ෂික ආණ්ඩුව කරගෙන ගියේ. ඒ තුල තමයි ප්‍රධාන වශයෙන්ම පොලිසිය අවුරුදු 4ක් එතුමන්ලගේ පැත්තේ තිබුණේ. ඒ වගේම සෑම මාසකම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කැඳවීමත්, ත්‍රස් විමර්ශ නිලධාරීන් කැඳවීමත් ඒ සියලු කටයුතු කළා. අපි තව දෙයක් කියන්නට ඕනේ, මේ නඩු තීන්දුව දේශ බලන විට මම කිය යුතුයි, අධිකරණ තීන්දුවට මම ගරු කරනවා, ඉෂනමනවා. ඒ ගැන කිසිම වාදයක් විවාදයක් නැහැ. මම රටේ පුරවැසියෙක් වගේම හිටපු ජනාධිපතිවරයෙක්, මන්ත්‍රීවරයෙක්, ඇමතිවරයෙක් විදිහට අධිකරණ තීන්දුවට මම හිස නමනවා. අද මේ නඩු තීන්දුව දෙස බලන විට මේ නඩු තීන්දුවේ සඳහන් වෙන ප්‍රධාන කාරණයක් තමයි ඒ තීන්දුවෙන් මට කෝටි 10ක මුදලක් ගෙවන්න සිද්ධ වෙලා තිබෙන්නේ. තීන්දුවේ පැහැදිලි ලෙසම කියනවා, ජනාධිපතිවරයා විසින් පත්කරන ලද නිලධාරීන් යම්කිසි වැරැද්දක් කළහොත් ඒ වැරැද්ද සඳහා ජනාධිපතිවරයා වගකිය යුතුයි කියලා. ඇත්තටම මේ තත්ත්වය උඩ තමයි මට කෝටි 10ක් වන්දි ගෙවන්න සිද්ධ වෙලා තිබෙන්නේ. මේ වන්දිය පිළිබඳව කතා කරන විටත් මේ රටේ ජනතාවට මම ඉතාම ආදරෙන් මතක් කරන්නට ඕනේ, මේක දඩගැසීමක් නෙවෙයි. කිසිම තැනක දඩගැසීමක් නෙවෙයි. සමහර මගේ දේශපාලන ප්‍රතිවාදීන් මේක ප්‍රචාරය කරනවා මට කෝටි 10ක් දඩ ගහලයි කියලා. කෝටි 10ක් දඩ ගහලා නැහැ, කෝටි 10ක වන්දියක් ගෙවන්න තීන්දුව කරලා තිබෙනවා. නමුත් කෝටි 10ක වන්දියක් ගෙවන්නත් මට එහෙම ආදායම් ඇති කෙනෙක් නෙවෙයි. ඉතින් මම ඉදිරියේ බලාපොරොත්තු වෙනවා රටේ මා හිතවත් මිත්‍රයින් හෝ ඒ පුළුවන් අයගෙන් ඉල්ලගෙන එවැනි මුදලක් මම හදාගන්න මම බලාපොරොත්තු වෙනවා. මම වත්කම් ප්‍රකාශනය මම බාර දීලා තිබෙනවා පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙක් ඉන්න කාලයේදී. ජනාධිපති කාලේ සමහර ජනාධිපතිවරු මම දන්නවා වත්කම් ප්‍රකාශනය දීලා තිබුණේ නැහැ. නමුත් මම ජනාධිපති කාලෙත් වත්කම් ප්‍රකාශනය බාර දීලා තිබෙනවා. ඒ අනුව ජනාධිපති කාලෙත් මට දෙන්න සිද්ධ වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා නිසා දේශපාලන පක්ෂවල නායකයින් වත්කම් ප්‍රකාශනය බාර දී යුතුයි. ඒ නිසා මම ගිය අවුරුද්දේ දීලා තියෙනවා මාර්තු මාසේ දැන් මේ අවුරුද්දෙත් මාර්තු වෙනකොට බාර දෙනවා මගේ වත්කම් ප්‍රකාශනය බලනකොට ඕනම කෙනෙකුට දැනගන්න පුළුවන් මට මොනවද තියෙන දේපල වත්කම් ආදායම් මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඒක නිසා මම බලාපොරොත්තු වෙන්නේ රටේ ජනතාවගෙන් මට මා පිළිබඳව ආදරය කරන මේ සත්‍ය නිවැරදි ලෙස හඳුනාගෙන තිබෙන අයගෙන් මට ඒ සඳහා උදව් ගැනීමටයි මම බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම පිටු පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහත්මයා පත් කරන ලද්දේ විවස්ථා සභාවෙන් තමයි එතුමා පත් කළේ. හැබැයි මම බාර ගන්නවා ඒ පත් වීම අස්සම් කරන්නේ ජනාධිපතිවරයා. මම විවස්ථා සභාවට පොලිස්පතිවරු පත් කරන්න නම් තුනක් කෙව්වා. SM වික්‍රමසිංහ එයා තමයි ජේෂ්ඨම පොලිස් නිලධාරියා ඒ වෙලාවේ පොලිස්පති වශයෙන් පත් කළ යුතු. ඒ වගේම ඔහු පත් කිරීමට මම යෝජනා කළ අවස්ථාවේදී එවකට හිටපු අගමැතිතුමත් එවකට හිටපු කතානායකතුමත් විශේෂයෙන්ම විවස්ථා සභාවට මේක යොපුවාම මට කිව්වා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරු මේකට හුඟක් විරුද්ධයි SM වික්‍රමසිංහ පත් කරනවට. ඒක නිසා නම් කීපයක් එවන්න කියලා කිව්වා. මම ඒ ඉල්ලීම අනුව විවස්ථා සභාවට පූජිත ජයසුන්දර මහත්මයාගෙත් SM වික්‍රමසිංහ මහත්මයාගේ නම මුලට දාලත් ඒ වගේම දැන් ඉන්න පොලිස් ප්‍රතිතුමාගෙත් නම් තුනක් මම විවස්ථා සභාවට එව්වා. විවස්ථා සභාවෙන් තමයි පූජිත ජයසුන්දර මහත්මයාව තෝරලා එව්වේ. එතකොට මම පත් කළා කියන කාරණේදී මම මේක පැහැදිලිව කියන්නට ඕන. විවස්ථා සභාවෙන් දුන්න කෙනා මම පත් කළේ. නමුත් පත්වීම අස්සම් කිරීමේ බලධාරියා විදිහට මට අස්සම් කරන්න අනිවාර්යෙන් සිද්ධ වෙනවා. විවස්ථා සභාව කෙනෙක් කියපුවාම මෙන්න මෙයාටයි පත්වීම දිය යුත්තේ කියලා ඒක මට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම නිලන්ත ජයවර්ධන ඒ වගේම සිසිර මෙන්ඩිස් කියන මහත්තුරු මූලික වශයෙන්ම ඒගොල්ලන් පොලිස් දෙපාර්තමේන්තුව තුලින් ඒ තනතුරු වලට පත් වෙන අය මගේ අස්සනකින් පත් වෙන අය නොවේයි. ඒ වගේම හේමසිරි ෆර්නැන්ඩෝ මහත්මයා නම් ඍජුවම ජනාධිපතිවරයා විසින් පත් කරන කෙනෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක් විදිහට, ආරක්ෂක ලේකම්වරයා විදිහට. එතකොට මේ නඩු තීන්දුවේ තියෙන්නේ පැහැදිලිවම ජනාධිපතිවරයා විසින් පත් කරන ලද නිලධාරීන් කරන වැරදි නිසා එහි වගකීමක් ජනාධිපතිවරයාට එන්නේය. ඒ අනුව ජනාධිපතිවරයාද මේකට වගකී යුතුය කියලා ඒ අනුව තමයි මට කෝටි 10ක් ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කාරණාව නැත්නම් ඇත්තෙන්ම මම මේ නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන තත්ත්වයට තමා මේ නඩු වාර්තාව තිබෙන්නේ. මං කිසිම කෙනෙකුට ක්‍රෝධ කරන්නේ නැහැ, වෛර කරන්නේ නැහැ, ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් මම සඳහන් කරන්නට ඕන මේ නඩු වාර්තාවේ 85 වෙනි පිටුවේ තිබෙනවා මෙන්න මේ විදිහේ සඳහන් කරලා. ඒ 85 වෙනි පිටුවේ මම මේක කියවන්නම්. 2019 පාස්කු ප්‍රහාරය තරම් මා පීඩාවට පත් වූ තවත් සිදුවීමක් මගේ ජීවිතයේ නොමැත. ඒ ප්‍රහාරයත් සමග උද්ගත වූ සමාජ ආර්ථික දේශපාලනික හා නෛතික ප්‍රතිඵල හේතුවෙන් මම තවදුරටත් කම්පණයට පත් වී සිටිමි. මා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනාධිපතිවරයා සහ ආරක්ෂක ඇමතිවරයා වශයෙන් සිටියේදී මෙම අවාසනාවන්ත ප්‍රහාරයේ සිදුවීම සම්බන්ධයෙන් මා තුළ ඇති කනගාටුව ප්‍රකාශ කිරීම සඳහා මට වචන නැත. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙස්සම් විභාගයේදී සහරාම් හසින් සහ ඔහුගේ සහචරයින්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව යම් බුද්ධි තොරතුරු ආරක්ෂක බුද්ධ්‍යංශ වෙත වාර්තා තිබූ බව අවධාරණය විය. නමුත් ඉතා අවාසනාවන්ත ලෙස ආරක්ෂක අමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයා ලෙස ඛේදනීය පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මා වෙත වාර්තා කර නොතිබුණි. මේ සිද්ධිය වෙච්ච දවසේ ඉඳලා දැන් අවුරුදු 4ක කාලයක් මම පාර්ලිමේන්තුවේ රැස්වීම්වල විවිධ ස්ථානවල මම කියලා තියෙනවා. මම ඒ වගේම පාස්සු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරපු කොමිෂන් සභාවේ, ඒ වගේම රාස් පොලිසිය මගෙන් ගත්ත ප්‍රකාශවලදී, ඒ සෑම තැනකදීම මම කියලා තියෙනවා මේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිම තොරතුරක් මට වාර්තා වුණේ නැහැ කිසිම නිලධාරියෙකුෙන් කියන එක. ඒ මම මේ අවුරුදු 4ක් කියපු එක. ගෞරවනීය විනිශ්චයකාරතුමාලා අධිකරණය ඒක පැහැදිලිව සටහන් කරලා තිබෙනවා ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබී නැත කියන එක. මෙම තොරතුරු මා වෙත වාර්තා නොවු බව මේ සම්බන්ධයෙන් නිකුත් වූ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ පැහැදිලිව සඳහන් වේ. එම නඩුවේ තීන්දුවේ 81 වන පිටුවේ මෙසේ සඳහන් වේ. සහරාන් හසීම් හා ඔහුගේ සහචරයන් විසින් සැලසුම් කළ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධ බුද්ධිමය තොරතුරු ජනාධිපතිවරයා වෙත වාර්තා වී නොමැත කියන එක බොහොම පැහැදිලිව ජනාධිපතිවරයා වෙත වාර්තා වී නොමැත කියන එක කිසිම නිලධාරියෙකුෙන් මේ නඩු තීන්දුවේ 81 වෙනි පිටුවේ සඳහන් වෙනවා. එසේම ඉහතකී නඩු තීන්දුවේ 95 පිටුවේ සඳහන් වන පරිදි පාස්කුවිරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ලද් බුද්ධිමය තොරතුරු මා වෙත ලබා දීමට ආරක්ෂක ලේකම්වරයා අසමත්ව ඇත. හේමිසි පෙරෑන්ලු මෙම ප්‍රහාරයේ අවදානම ගැන බුද්ධිංශ තොරතුරු ලත් අවස්ථාවේ සිට ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැනුවත් කිරීමට හෝ එසේ දැනුවත් කිරීමට කිසිදු උත්සාහයක් දැරීමට අසමත් වූ බව අවිවාදිතය. මේ කියන්නේ මම නෙවෙයි, විනිශ්චයකාර මණ්ඩලයේ නඩු තීන්දුවේ මේ තිබෙන්නේ. අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ 92 පිටුවේ ප්‍රකාරව ආරක්ෂක ලේකම් හා පොලිස්පති යන දෙදෙනාටම මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මා දැනුවත් කිරීමට අවස්ථාව තිබියදී එසේ නොකළ බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයතුමන්ලා පිළිගෙන ඇත. ආරක්ෂක අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අවස්ථාව තිබිණි. සිංහල හා දෙමළ අලුත් අවුරුදු සුබපැතුම් සඳහා 2019 අප්‍රේල් 14 වෙනිදා ඔවුන් ජනාධිපතිවරයා මුණගැසුණු අවස්ථාවේ, ඒ කියන්නේ හේමසිරි පැණිඳු මහත්මයා සහ පොලිස්පති පූජ්‍යාසුන්දර මහත්මයා ඔවුන් දෙදෙනාම සතුව තිබූ බුද්ධි තොරතුරු මත ආරක්ෂක අමාත්‍යවරයන්ට වරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා මහජන ආරක්ෂක පනත වැනි ප්‍රඥප්තීන් මත ඇති බලතල ප්‍රකාරව හා වහා පීවර ගැන්නයි සාමූහිකව ඉල්ලා සිටීමට ඕනෑ තරම් ඉඩකඩ තිබුණි. ජනාධිපතිවරයා හා ඔවුන් අතර යම් විරසක භාවයක් තිබුවේ වුවද එසේ නොකිරීම ඔවුන් අතින් සිදු වූ බරපතල වගකීම් පැහැරහැරීමක් විය. මේ තියෙන්නේ නඩු තීන්දුවේම. එසේම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීතු නිලධාරීන් පාස්කු විරිදා බෝම්බ ප්‍රහාරයට පෙර සිදු සිදුවීම් සම්බන්ධයෙන් නිසි අවධානම් තක්සේරුවක් නොකිරීම ඉතා අවාසනාවන්ත තත්වයකි. මේ සම්බන්ධයෙන් නඩු තීන්දුවේ පිටුවංක 81 මෙසේ කියා ඇති බව කරුණු උපුටා දක්වන්නට කැමැති. මම මේ උසාවී නඩු තීන්දුවේ කරුණු මගේ අදහසුත් එක්ක මේ කියන්නේ. දැන් මේ නඩු තීන්දුවේ තියෙන අනික් කාර්යයක් මේ 2019 අප්‍රියල් මාස 12 වෙනිදා ජනාධිපතිවරයා සහරාන් ජීවත් වූ නගරය වන කාත්තංකුඩි නගරයට ඉතා ආසන්න නගරයක් වන මඩකලපු සංචාරය කිරීමට නියමිතව තිබිණි. ඒත් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂවරයා ආරක්ෂාව හා අවදානම පිළිබඳව තක්සේරුවක් ඉදිරිපත් කර තිබුණේ නැත. එයින් පැහැදිලි වන්නේ නිලන්ත ජයවර්ධන මහතා තම විදේශ සගයාගෙන් තමා වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් විශ්වාසනීයත්වයක් ඉටු නොකළ බවය. එයින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව අනුව විනිශ්චයකාරතුමාලා පාසු ප්‍රහාරය සම්බන්ධ බුද්ධි තොරතුරු මා වෙත වාර්තා නොවූ බව නිගමනය කොට තිබේ. මේ සත්‍ය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිගමනය වීම මට මහත් සහනයක් බව සඳහන් කළ යුතුය. ඒත් නඩු තීන්දුවේ මා සම්බන්ධ බොහෝ බරපතල නිගමන ගොඩනැගී ඇත්තේ අමාත්‍යංශයේ නිලධාරීන්ගේ කාර්යයන් අමාත්‍යවරයාගේ ක්‍රියාකාරකම් හා වගකීම්සේ සලකන නීතිමය මූලධර්ම මත පිහිටාය. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුතුරන්ලා විසින් ඉතා ගැඹුරින් කාල්ටෝනා නැවති නීති මූලධර්මයේ විශ්ලේෂණය කොට ඇත. එම මූලධර්මයේ ප්‍රකාරව අදාළ අංශයේ හෝ දෙපාර්තමේන්තුවේ සියලු කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යවරයා සුපරික්ෂාකාරීව සිටිය යුතු අතර එම සුපරික්ෂාකාරීත්වයෙන් යම් අතපසුවීමක් මූලික අයිතිවාසියන් උල්ලංඝනය කිරීමක් සිදුවන්නේ නම් එය අමාත්‍යවරයා විසින් සිය වගකීම පැහැරහැරීමක් සේ සලකනු ලැබේ. ඒ දැන් ඇත්තටම මේ නඩු තීන්දුවෙන් පස්සේ
ජනාධිපති කාලය අවසන් වෙලා තිබෙන්නේ.
ජනාධිපති
හිටපු ජනාධිපතිතුමනේ කාලය අවසන් වෙලා තියෙන පුතුමාගේ.
මට මේක පොඩ්ඩක් මේ රටේ ඉදිරි ජනාධිපතිවරුන්ට අගමැතිවරුන්ට ඇමතිවරුන්ට මේ නඩු තීන්දුව බලපානවා තමන් පත් කරපු නිලධාරියෙක් වැරද්දක් කළොත් ඒ ජනාධිපතිවරයා අගමැතිවරයා හෝ ඒ ඇමතිවරයා මේ මට කියන චෝදනාවට ලක් වෙනවා. අවාසනාවන්තමින් ජනාධිපතිවරයා වූ ආරක්ෂක අමාත්‍යවරයා කැලියේදී මා සිටුවේ අමාත්‍යවරයා වශයෙන් අදාළ ප්‍රතිපත්ති ප්‍රසම්පාදන නියාමයේ සුපරික්ෂාකාරීත්වය යන මාගේ ප්‍රධාන වර්ගයෙන් ඉටු කිරීමය. ඒ වගේ මේ නඩු ඒ පිටු 85ක ඒ කොටසක් මං කියුවේ. ඒත් එක්කම මම සඳහන් කරන්නට ඕනේ මේ කෝටි 10ක් ගෙවන්න තීරණය කළා තිබෙන්නේ පැහැදිලිව මම කරපු වැරද්දක් නිසා නෙවෙයි, මේ නඩු තීන්දුවේ සඳහන් කරන ආකාරයට මම පත් කළ මම පත්තීම් දුන්න නිලධාරීන් විසින් තමන්ගේ වගකීම් සහ යුතුකම් ඉටු නොකර තිබෙන නිසායි. ඒ වගේම මම කියන්නට ඕනේ අවසාන වශයෙන් මම කතෝලික ජනතාවට විශාල සේවයක් කරපු කෙනෙක් ජනාධිපති කාලයේ. වවුනියාවේ මඩු දේවස්ථානය සම්පූර්ණයෙන්ම පූජා භූමියක් කළේ මම. පොළොන්නරුවේ විශාල ක්‍රිස්තියානි කතෝලික විශේෂයෙන්ම දේවස්ථානයක් අති විශාල මුදලක් වෙන් කරලා මම ඒ කාලේ තුළ හදලා දීලා තිබෙනවා. ඒ වගේම තමයි ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශ වෙච්ච සියලුම දේවස්ථාන කොළඹ වේවා, මීගම් වේවා, මඩකලපු වේවා, ඒ සියල්ලම මම ජනාධිපති කාලේ රජයේ මුදලින් තමයි මම කෙරුවේ. ඒක නිසා මේ සමහර මාධ්‍ය ආයතන මගේ ප්‍රවෘත්ති නිවේදන සහ යම් යම් දේවල් හිටපු ගරු ජනාධිපතිතුමාට කාලය අවශ්‍ය නම් මගේ කාලෙන් ලබා දෙන්න පුළුවන් විනාඩි 5ක් කටයුතු කරනවා. මානව හිමිකම් මූලික අයිතිවාසිකම් නඩුවලට මම අවසාන වශයෙන්
පාර්ලිමේන්තුවේ ඔබතුමාට කාලය
අවසාන වශයෙන් මම
ඔබතුමාට කාලය අවශ්‍ය නම් ගරු ශාන්ත බණ්ඩාර මහත්තයා ලබා දුන්නා.
හරි, මට මේක විතරක් කියන්න ඉඩ දෙන්න. මානව හිමිකම් සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන්ම විභාග කරනකොට ශ්‍රේෂ්ඨාධිකරණය සාක්ෂිකරුවන් කැඳවීමක් කරන්නේ නැහැ. දෙපාර්ශ්වයේම පැමිණිල්කරුවන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ නැත්නම් වගඋත්තරකරුවන්ගේ වෙනුවෙන් නීතිච්ඡ මහත්තුරු විතරයි පෙනී සිටින්නේ. ඒක නිසා විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවෙන් නීතියමය යම් සංශෝධනයක් කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. මානව හිමිකම් නඩු සඳහා චෝදනාවට ලක් වෙන අයට ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගිහිල්ලා තමන්ගේ අදහස, තමන්ගේ සාක්ෂිය, තමන්ට කතා කරන්න අවස්ථාවක් දෙන නීතියක් හදන්නයි කියලා මම ඉල්ලා සිටිනවා. ඒ තුළ තමයි ප්‍රධාන වශයෙන්ම මේ කාරණාව කියන්නට තිබෙන්නේ. ඒ නිසා ඒ අවස්ථාව නීතිමය වශයෙන් සම්පාදනය කරන්න කියලා මම කියනවා. මොකද නීතිච්ඡ මහත්තුරු කතා කරන වගේ මගේ නීතිච්ඡ මහත්තුරු ඉතාම හොඳින් මේ ගැන කතා කළා. මිස්ටර් පයිස් මුස්තාපා, ඒ වගේම පයිසර් මුස්තාපා, තව ජනාධිපති නීතිඥ පුලස් චිරන්සිංහ වගේ අය, ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් මේ උසාවිය දුන්න, අධිකරණය දුන්න තීන්දුව ගෞරවයෙන් මම පිළිගන්නවා. එය ඉතාම ඒ සඳහා හිස නමනවා කියන කාරණය ප්‍රකාශ කරමින් මේ මා පිළිබඳව තිබෙන වැරදි අවබෝධ රටට දෙන මට දඩයක් ගහලා නැහැ, කිසිසේ දඩයක් ගහලා නැහැ, වන්දියක් ගෙවන්න තියෙන්නේ මේ රටේ සාමාන්‍ය පුරවැසියෙකුට තිබෙන සියලු අයිතිවාසිකම් මට මේ නඩුවෙන් පස්සේ තිබෙනවා. ඒවාට කිසිම අවහිරයක් වෙලා නැහැ කියන එක මම සඳහන් කරන්නට ඕනෑ. ඒ තත්ත්වය තුළ විශේෂයෙන්ම මේ ගරු සභාවේ මන්ත්‍රීතුමාලටත් රටේ ජනතාවටත් මම කියනවා, මම මේ නඩු තීන්දුව බලපුවහම රටේ ඕනෑම කෙනෙකුටම පැහැදිලි වෙනවා මම නිවැරදි කෙනෙක් කියන එක. අනුන් කරපු දෙයක් සම්බන්ධයෙන් වන්දි ගෙවීමක් තමයි මේ කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ. චන්ද්‍රිකා වණ්ඩාරනායක මැතිණියටත් ලක්ෂ 3000ක් වන්දි ගෙවන්න සිද්ධ වුණා. වෝටර්ස් ඒජ් හෝටලේ ප්‍රශ්නය පිළිබඳව මේ රටේ රජයේ සේවකයෝ, දේශපාලඥයෝ මෙහෙම වන්දි ගෙවුවා ඕඩ තරම් තිබෙනවා. නමුත් මේක මේ පාස්ක ප්‍රහාරයේ කියපුවාම විශාල සිද්ධියක්, විශාල ප්‍රශ්නයක්, ඛේදනීය ප්‍රශ්නයක්. ඒ නිසා මේ ගැන ලොකු අවධානයක් රටේ ජනතාවගේ යොමු වෙලා තිබුණා. ඒ තුළ තමයි මට මේ කෝටි 10ක් දාපු එක, වන්දියක් දාපු එක පිළිබඳව විශේෂයෙන්ම සමාජයේ කතාබහට ලක්වන්නේ. සමහර අය කියන්නේ මේ දඩ ගහලයි කියලා. මොකද කොහෙත් දඩ ගහලා නෙවෙයි, මේක වන්දියක් ගෙවීමයි. බොහොම ස්තුතියි සභාපතිතුමනි.
ස්තුතියි ඊට පිටරාජපතිතුමනි.